మళ్ళీ నిజాయి చూసినాం అంతమా
గారు నియోజకత నాయకత్వమని విశ్వవిద్యాలయ సంశోధన పనత పిలిబందు యమదాస్ దక్వీమక్ కరన్నట అవస్థావ ලැබීමෙන් සතුට වෙනවා. දැන් මේ විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් 13,000ක් පමණ නියෝජනය වෙන අතරේ ඔවුන් පසුගිය කාලයේ පුරාවටම වෘත්තීය ඉල්ලීම් කීපයක් සම්බන්ධයෙන් වැඩ වර්ජන ඉරතලා හිටියා. ඉල්ලීම් අතර තිබුණු ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ මාසික හිලව් දීමනාව වැඩි කරගන්නත් ඔවුන්ගේ මූලික වැටුපසාස් දීමනා සියල්ල EPF එකට ETF එකට එකතු කරගන්නත් මේ කියන විශ්‍රාම වයස දීර්ඝ කරගන්නත්. ඒක මේ අද මේ සංශෝධනය ඉදිරිපත් වෙන්නේ එම විශ්‍රාම යන වයස වැඩි කිරීම සම්බන්ධයෙන්. කොයි කාලෙත් කරුණියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජයේ බලවත් උනන්දුවක් තියෙනවා. දෙමව්පියෝ හිතනවා එහිතීම සාධාරණයි. තමන්ගේ දරුවට උරුම කරන්න පුළුවන් ඉහළම දායාදී අධ්‍යාපනය කියලා. මොකද අපේ රටේ දෙමව්පියන්ට පරම්පරාවෙන් එන ඉඩම් අක්කර ගණන්, මහා යාන වාහන, මහා පරිමාණ කර්මාන්ත ශාලා දරුවන්ට උරුම කරන්න බැරි නිසා ඔවුන් කෙසේ හෝ දුක් මහන්සි වෙලා මේ අධ්‍යාපන ඉනිමගේ ඉහළටම දරුවන් එගොඩ කරන්න මහන්සි වෙනවා. ඒ නිසා තමයි සමහර ජාවාරම් කරුවන් ඒ දෙමව්පියන්ගේ අභිලාෂයේ ප්‍රයෝජනයට ගන්න. ඔබතුමා දකින්න ඇති පහුගිය දවස්වල අපොස සාමාන්‍ය පෙළ අසමත් වෙච්ච දරුවන් පිරිසක් හන්තානේ කඳවුරකට අරගෙන ගිහිල්ලා සාමාන්‍ය පෙළ සමත් කරවන්නම් කියලා ඔවුන්ට ලිංගික අතවර කරපු සිදුවීමක් වාර්තා වුණා. මේ දරුවෝ කියලා කියන්නේ දෙමව්පියෝ මල් වගේ බලාගත්ත ඇහේ තියාගෙන හදපු දරුවෝ. ඒ දරුවෝ එක දවසක්වත් ගෙදරින් පිටමං කරන්න දෙමව්පිය සූදානම් නැහැ. නමුත් මේ සාමාන්‍ය පෙළ කඩයිම කෙසේ හෝ පහු කරගන්න දෙමව්පියන්ටත් තියෙන බලවත් උවමනාව නිසා ඒ දරුවෝ ටික එතනට යොමු කරා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත පුද්ගලයෝ කීප දෙනෙක් ඒ දරුවෝ අපචාරයට ලක් කරා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දීලා තිබෙන මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අධ්‍යාපන අමාත්‍යාංශ අතර තිබෙන ප්‍රශ්නය, ඒ දරුවන්ට පාසල් ලබා ගැනීම සඳහා දෙමව්පියන් දරන මහන්සියට උත්සාහයට අගය කිරීමක් කරන අතරම, නමුත් ඒ ලයිස්තුවය කිසි සාධාරණ බවකින් තොරයි කියලා පේනවා. ඒ නිසා මෙහි තියෙන සාධාරණ ඉල්ලීමුත් ප්‍රතික්ෂේප වෙලා යනවා. නමුත් අපි එකක් සලකන්න ඕන, ඒ විශේෂඥ වෛද්‍යවරයාගේ ඉඳලා ඊට කලින් මාස කීපයකට වාර්තා වෙච්ච අර මීගහතැන්නේ ප්‍රාථමික දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා කරපු උද්ඝෝෂණයට සහභාගී වුණු දෙමව්පියන්, ඒ පැත්තේ රබර් කිරි කපන, වැලිකොඩ දාන ඉතාම සාමාන්‍ය කම්කරු, ඔවුන්ටත් තිබුණු එකම ඉල්ලීම තමයි රජයේ පාසලකට කෙසේ හෝ දරුවෙක් දමා ගැනීම. අපි හැමදෙනාම සතුටු වෙන්න ඕනේ මේ සියලු වෘත්තීන්වල තරාතිරම්වල දෙමව්පියන් අරගලය කරන්නේ, උද්ඝෝෂණය කරන්නේ, විවිධ දේවල් කරන්නේ රජයේ පාසලකට රජයේ අධ්‍යාපනයට ඇතුළත් වීම සඳහා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශ්වවිද්‍යාල සඳහා කඩේම් ලකුණු නිකුත් වුණා. දෙමව්පියන්ට තිබෙන බලාපොරොත්තුවක් කෙසේ හෝ දරුවෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්න උසස් අධ්‍යාපනය ලබා දෙන්න. අපි අපේ රටේ තිබෙන සීමිත විශ්වවිද්‍යාල ප්‍රමාණය නිසා ඒක තිබෙන ඉතාම පටු දොරටුවක්. 17,000ක් විශ්වවිද්‍යාල යනකොට 83ක් එළියේ. නිසා මෙන්න මේ අවස්ථාව පාවිච්චි කරගන්නවා සමහර ව්‍යාපාරිකයින්, ජාවාරම් කරුවන් ඔවුන්ගේ ව්‍යාපාර එමත ලාභ ලබන ව්‍යාපාර බවට මේ පත් කරගන්න. ලෝකෙ තිබෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාල වගේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල, ස්ටේට් යුනිවර්සිටි එහෙම නැත්නම් නන් ස්ටේට් යුනිවර්සිටි. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල කියලා කියන්නේ හුදෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලම නෙමෙයි. දැන් මේ තිබෙන්නේ මගේ අතේ පෞද්ගලික විශ්වවිද්‍යාල විලාසිතාව සහ යථාර්ථය සම්බන්ධයෙන් අපි චම්පිකරණව කැමතිතුමාගේ හිතවතෙක් වෙච්ච ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් ලියපු පොතක්. මේ තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ඇත්තේ එක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් පමණක ඒ බකින්හැම් විශ්වවිද්‍යාලයයි. ඒ රාජ්‍යන විශ්වවිද්‍යාල තිබෙනවා. නමුත් ලාභ ඉපැීමේ පරමාර්ථයෙන් පවත්වගෙන තිබෙන විශ්වවිද්‍යාල එකයි. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ඇත්තේ දෙකකි. එනම් 1987 දී ආරම්භ කළ බොන්ඩ් යුනිවර්සිටි ඔස්ට්‍රේලියා සහ 1989 දී ආරම්භ කළ යුනිවර්සිටි ඔෆ් නොට්‍රඩෑම් ඔස්ට්‍රේලියාන විශ්වවිද්‍යාල දෙකයි. ඊළඟට සිංගප්පූරුවේ පවතින්නේ එවැනි විශ්වවිද්‍යාල දෙකකි. සිංගප්පූර් මැනේජ්මන්ට් යුනිවර්සිටි ඇන් සිම් යුනිවර්සිටි. මේන් පළමුවෙන්ම සිංගප්පූර් මැනේජ්මන්ට් යුනිවර්සිටි රජය විසින් මුදල් ආයෝජනය කරන ලද්දකි. ඒ ආකාරයට රජය මැදිහත් වෙලා තමයි සමහර තැන්වල මේ යම් නියාමනයක් සහිත රාජ්‍යන විශ්වවිද්‍යාල ආරම්භ කළ තිබෙන්නේ. නිව්යෝර්ක් ප්‍රාන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාල 180ක් පිහිටා ඇති අතර එයින් ලාභ ලැබීමේ පරමාර්ථයට ඇත්තේ 18කට පමණි. එපරිද්දෙන් මේ ගන්න පෙනිසිල්වේනියාවේදී 128ක්ද මැසචුසෙට්ටි 88ක්ද යනුවෙන් ඉතාම අඩු සංඛ්‍යාවක් වේ. සමස්තයක් වශයෙන් මේ ප්‍රාන්ත තුනේ ඇමරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික විශ්වවිද්‍යාල 404ක් පිහිටා ඇතත් ඒවායින් ලාභ අපේක්ෂිත ඒවා ඇත්තේ 31ක් පමණි. සමම ඉදිරිපත් කළේ දැන් මේ අපේ රටේ දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීම සඳහා තිබෙන කැමැත්ත අපේක්ෂාව මේ මුදල් ලිපීමේ පරමාර්ථයෙන් යොදාගෙන තිබෙනවා. දැන් මේ වෙනකොට කරු උසස් අධ්‍යාපන අමාත්‍යතුමා දන්නවා අපේ රටේ වෛද්‍ය පීඨවල සිසුන් දින 200කට වඩා වැඩි කාලයක් සත්‍යග්‍රහවල ඉතර වෙලා ඉන්නවා. ඔවුන්ගේ ඔය ගිල බැලුවත් ඔවුන්ගේ වෛද්‍ය පීඨ ඉස්සරහා අට්ටාල ගහගෙන සත්‍යග්‍රහවල. ඇයි මේ? ඔවුන් කියනවා මේ තියෙන මාළඹේ සයිටම් කියන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්න කියලා. අපි පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ සාකච්ඡාව පැත්තක තිබ්බොත් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය 1977 වෘත්ත ආර්ථිකය ආරම්භ කරපු දිනේ සිට ඔවුන් පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් පෙනී හිටියා. එසේ 1980 උතුරු ලංකා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරා. 82 වෙනකොට උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරා. මේ ආකාරයට එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ප්‍රතිපත්තියක් විදිහට පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් පෙනී හිඳිනවා. එය අරුමයක් නෙවෙයි. ඊට ප්‍රතිපක්ෂව අපි හිතනවා අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය ලබා දීම රජය සතු යුතුයි කියලා. ඒ පිළිබඳ අපිට දීර්ඝ සංවාදයක් සාකච්ඡාවක් විවාදයක් මේ පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන්. කොයි එකද හොඳ නැද්ද කියලා. මොකද දැන් අපි අපේ රටේ මතයක් පහුගිය කාලේ පුරාම ගොඩනගලා තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ලෝකේ රටක් ඉස්සරහට යනකොට ආර්ථිකය ප්‍රසාරණය වෙනකොට ඒක පුද්ගල ආදායම වැඩි වෙනකොට ඒ වගේ නොමිලේ අධ්‍යාපනය නැවතිලා පෞද්ගලික අධ්‍යාපනය වැඩි ඉඩ කලක් විවෘත වෙනවා කියලා. ඒක පට්ටපල් බොරුවක්. ලෝකේ නොමිලේ අධ්‍යාපනය තිබෙන්නේ කියුබාවැනි සමාජවාදී රටවල පමණක් නෙමෙයි. ලෝකේ හොඳම අධ්‍යාපනය තිබෙනවා කියලා දැනුත් විශ්වාස කරන පින්ලන්තේ වැනි ස්කැන්ඩිනේවියානු රටවල් ගත්තොත් පින්ලන්තේ තවමත් පෙර පාසලේ සිට මූලික උපාධිය නෙමෙයි පශ්චාත් උපාධි දක්වා නොමිලේ. යුරෝපීය ආර්ථික අර්බුදයක් හමාගෙන යනවා. මේ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව අමාරුවෙන් තීන්දුවක් අරගෙන තිබෙනවා විදේශීය ශිෂ්‍යයින්ගෙන් පමණක් යම් මුදලක් අය කරන්න. දේශීයයන්ගෙන් නෙමෙයි. ඒකට විරෝධයක් තිබෙනවා. එවැනි රටවල් පෞද්ගලික අධ්‍යාපනයේ සිට නොමිලේ රාජ්‍ය අධ්‍යාපනය දක්වා ගමන් කරලා තිබෙන්නේ. චීනය ගත්තත් එහෙමයි. චීනයේ පෞද්ගලික අධ්‍යාපනය තිබෙනවා. හැබැයි ඔවුන්ගේ 2006 2010 11 වන පස් අවුරුදු සැලැස්මේ චීන මහජන සමූහණ්ඩුව යෝජනා කළ ක්‍රියාත්මක කරගෙන යනවා. චීනයේ බටහිර පැත්තේ ඉඳන් නැගෙනහිර පැත්තට, ඒ කියන්නේ දුප්පත්කම් වැඩි පැත්තේ ඉඳලා අඩු පැත්තට, එමත්ත යුනාන් වල ඉඳලා බීජින් පැත්තට නොමිලේ සහ අනිවාර්ය අධ්‍යාපනය. සල් ලෝකයේ ආර්ථිකයේ රටක ආර්ථිකයේ ප්‍රසාරණය වෙනකොට දළ ජාතික නිෂ්පාදනය වැඩි වෙනකොට රටවල් ගමන් කරන්නේ අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමට තියෙන අයිතිය තහවුරු කරන්න රජය අධ්‍යාපන අයිතිය අතර ගැනීම. හැබැයි අපිට මතයක් හදමින් යනවා නෑ රටක් දියුණු වෙනකොට පෞද්ගලික අධ්‍යාපනය තමයි ප්‍රමුඛ වෙන්නේ කියලා. ඒක වැරදි. දැන් මෙන්න මේ ඉඩකඩ ඇතුලේ අපේ රටේ වෙලා තිබෙන්නේ මොකද්ද? දැන් මේ සයිටම් එකේ කාරණාව ගත්තොත් ගරු නියෝජ කතානායකතුමනි, පහුගිය දවස්වලත් මේක සාකච්ඡා වුණා. උසස් අධ්‍යාපන අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා ඒක අහෝසි කරන්නේ නැහැ වහන්නේ නැහැ කියලා. ඒක ඒ පැත්තට ලොකු ධෛර්යයක් වුණා. මං අහන්නේ මේ හරි.
Yes. මම කිව්වේ මේක පසුගිය ආණ්ඩු කාලේ පටන් ගත්ත දෙයක් ගරු නිරුද්ධ කතා නැගතුනේ. අපිට ඒක ආපස්සට හරවන්න බෑ. අපි ඒක වැහුවොත් ඒගොල්ලෝ උසාවියයි. උසාවිය කියලා අපිට මේක විවෘත කරන්න එනවා. මම කිව්වේ ඒකයි. ගිය ආණ්ඩු කාලේ මේක පටන් ගත්තේ. අපේ ආණ්ඩු කාලේ තමයි ෆස්ට් බැච් ඔෆ් පළවෙනි කණ්ඩායම එළියට ආවේ. ඉතින් අපි මේකට විසඳුමක් දෙන්න ඕන.
හරි.
මම ඔබතුමාගෙන් අහන්න කැමතිද? ඔබතුමා කැමතිද රජයයි පෞද්ගලිකාංශයයි මැදිහත් වෙලා මේක කරනවා නම් එකට?
මම කියන්නම්කෝ මේකට
මට
නෑ නෑ. ඔව් මම මගේ කතාවෙන් මම කියන්නම්කෝ.
රජයයි සයිටම් එක සර් රජයයි පෞද්ගලිකාංශය දෙකොල්ලෝ එක්ක වෙලා ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකකට රන් කරන්න.
මම මේ කියන්නම් බැරි කාරණේ.
රජයේ නියාමනය යටතේ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකකට මේ සයිටම් එක ගෙනියන්න අපේ මම මොකද මේක හරවන්න බෑ.
හරි හරි මම කියන්න මම
මේක අවශ්‍ය හරවන්න බෑ.
දැන්
හැමෝම උනන්දු
අපිත් මේ දරටේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විසුමක් හොයන තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට දැන් ඔබ දන්නවා රටේ මුදල් පොලියට දෙන ආයතන තියෙනවනේ. සමහර ආයතන මහා පරිමාණයෙන් පවත්වාගෙන යනවා. හැබැයි ඒව ඔක්කොම ආණ්ඩුවේ වටලන්නේ නැහනේ. සමහර ඒවාට බලපත් ලබාගෙන හැම මුදල් පොලියට දෙනවා. නමුත් කවුද සක්විති රණසිංහ වල්ල ගත්තනේ? සක්විති රණසිංහ එවැනි මුදල් ජාවාරක නිරතලා ඉඳලා ඔහු අල්ලගෙන හිරේ දැම්මා. ඇයි ඒ? ඒ වංචනික ජාවාරමක් නිසා. ඒ වගේම තමයි දැන් මේ සයිටම් ආයතනය මේ 2008 මාර්තු 31 වෙනිදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ නෙවිල් ප්‍රනාන්දු මහතා අතර අත්සන් කරපු ගිවිසුමකින් තමයි ආරම්භ කළේ. මේ ගිවිසුම ගහනකොට මොකද්ද තිබුණු කොන්දේසි? ඔහු ඒ කියන්නේ ඒ වෙලාවේ තිබුණු ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන් මැනේජ්මන්ට් කියන ඔහුගේ සමාගම විසින් BOI එකෙන් අවසර ඉල්ලනවා මෙන්න මේ පාඨමාල ආරම්භ කරන්න. ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, මැනේජ්මන්ට් ඇන් ෆයිනෑන්ස්, ඉංජිනියරින්, වොකේෂනල් ස්ටඩීස්, නර්සින්, ලැංග්වේජස්, හෙල්ත් සයන්ස්. මේක ඇතුලේ මෙඩිකල් සයන්ස් කියලා මෙඩිසින් කියලා කොහෙවත් නැහැ. සෞඛ්‍යයට සම්බන්ධව තිබෙන නර්සින් සහ හෙල්ත් සයන්ස්. ඒ වගේම BOI එක මේකට අනුමැතිය දෙනකොට මේ පාඨමාලා සඳහා අනුමැතිය දෙනකොටත් කොන්දේසි දෙකක් දානවා. එකක් තමයි this approval was granted subject to the condition that the approval from Ministry of Health and Nutrition ඒ කාලේ තිබුණේ එහෙම be obtained prior to providing training in health science. සෞඛ්‍ය විද්‍යාව සම්බන්ධ පුහුණුවක් දීමට කලින් අනිවාර්ය අවශ්‍යතාවයක් වෙලා තිබුණා සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍යාංශයේ අනුමැතිය අවසරය ලබා ගැනීම. දෙවැනි එක තමයි ඊට පස්සේ මේ සම්බන්ධයෙන් මේ මගේ අද තියෙන 2010 අටවෙනි මාසේ 9 වෙනිදා එවකට ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ සභාපතිනිය වෙච්ච ලලිතා මෙන්ඩිස් මැතිනිය BOI එකේ සභාපතිවරයන් අහන ප්‍රශ්න වලට BOI එකේ එවකට සභාපතිතුමා ඩෙක්ටර් ජෙනරල් වන JD බණ්ඩාරනායක මහතා දෙන පිළිතුර. අය අහනවා did the application include a proposal to set up a medical school? මේ තිබුණද? වෛද්‍ය විද්‍යාලයක් සැදීම සඳහා ඉල්ලීම නැත. එහෙම නැත්නම් නිෂි නෝගොරොත් රාජ්‍ය විශ්වවිද්‍යාලය රුසියාවේ සමග එක්කහුවල ඒකාබද්ධ වෙලා ලංකා විශ්වවිද්‍යාලයක් හදන්න අවසරය අරගෙන තිබුණද? නැත. ඒ කියන්නේ BOI එකේ අනුමැතිය තිබෙන්නේ නර්සින් සහ හෙල්ත් සයන්ස් කියන ඩිග්‍රි දෙක දෙනවනම් උපාධි දෙක දෙනවනනුත් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා ගත යුතුයි කියලා. ඒ වගේම මේ තිබෙන්නේ දැන් ඊට පස්සේ මේ නෙවිල් ප්‍රනාන්දු මහතා පත්‍රවල දිගින් දිගටම දැම්ම දැන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය තියෙනවා කියලා. මේ තිබෙන්නේ 2013 4 මාසේ 5 වෙනිදා එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩොක්ටර් නිහාල් ජයතිලක. ඔහු ලියනවා මෙහෙම නීතිපති දෙපාර්තමේන්තුවට I was instructed by the honorable minister එවකට මේ honorable minister අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා I was instructed by the honorable minister to inform you that he did not issue any letter in writing no otherwise or grant any approval to the effect of carrying out a medical faculty at Saitam and to award medical degrees in Sri Lanka එවකට සෞඛ්‍ය අමතිවරයාගේ උපදෙස් මත නිහාල් ජයතිලක ලේකම්වරයා ලියනවා කිසිදු ආකාරයකට මේ සයිටම් එකට වෛද්‍ය උපාධියක් ප්‍රදානය කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දුන්නේ නැහැ කියලා. අහන්න පුළුවන් දැන් ජනාධිපතිතුමාගේ මේක ඇත්තද බොරුද කියලා. එතකොට දැන් හැබැයි මෙහෙම තිබෙද්දී මේ South Asian Institute of Technology and Management කියන ආයතනය ඔවුන් කඩුවැල දිසාධිකරණයට දියුණුව ප්‍රේක්ෂකවාගේ ඉදිරිපත් කරනවා මේ නෙවිල් ප්‍රනාන්දු දොස්තර මහත්තයා මා ප්‍රකාශ කර සිටින්නේ විත්තිකරුගේ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව රේකිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතිය ලබාගෙන ඇති බවයි. ඔය කඩුවැල උසාවියට ඉදිරිපත් කරන දියුණුව ප්‍රකාශයයි මේ තිබෙන්නේ. කොහෙන්ද ඔහු අවසරය ගත්තේ? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවසරය අරගෙන නැහැ. ඒක තමයි සෞඛ්‍ය ලේකම්වරයා කියන්නේ. හැබැයි ඔහු අවසරය කරගෙන තිනු කාගෙන්ද? ඒ කාලේ පෞද්ගලික සෞඛ්‍ය අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටි අධ්‍යක්ෂවරයෙක් ඔහුගේ නම ડોක්ටර් ඔහු වෛද්‍ය හර්ෂ අමල් සිල්වා ඔහුගෙන් එකඟතාවයක් අනුමැතියක් අරගෙන තිබෙනවා මාළඹේ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් ඇති කරන්න. අන්න ඒ ලියුම තමයි මොහු මේ ડોක්ටර් නෙවිල් ෆ්‍රනාන්ඩෝ සාවද්‍ය ලෙස පාවිච්චි කරලා රටට ඉදිරිපත් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ අනුමැතිය ලැබුණා කියලා. හරිද? ඊළඟට ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරනවා රුසියාවේ නිෂ්නි නොවගොරොත් රාජ්‍ය විශ්වවිද්‍යාලයත් එක්ක අනුබද්ධයි මේ ආයතනය ඒකසා ළමයි යවන්න කියලා. මේ තිබෙන්නේ 2012 12 19 ඇලෙක්සි පෝස්ට් නිකෝ ඩිරෙක්ටර් නිෂ්නි නොවගොරොත් ඇකඩමි. ඔහු කියනවා මෙහෙම in response to your previous email inquiry with regard to the status of the Sri Lankan campus of Nishi Novgorod State Medical Academy, I would like to inform you that the database of accredited higher education institutions in the Russian Federation maintained by the National Accreditation Agency does not contain any information about the Sri Lankan campus of Nishi Novgorod State Medical Academy. රුසියාවේ විදේශ විශ්වවිද්‍යාල සම්බන්ධ රාජ්‍ය ආයතනයෙන් කියනවා මෙහෙම විශ්වවිද්‍යාලයකට අනුබද්ධ එකක් ලංකාවේ කොහෙවත් නැහැ කියලා. මේකට උත්තරේ මේක එවන්නේ ડોක්ටර් චානක ඩි සිල්වා. මම කියන්නේ ඊළඟට මේකත් එක්ක සම්බන්ධ අනිත් එක. රයිට්. මේ තිබෙන්නේ ආන්දෝලනයේ තුරුතුවිලා තිබෙන එවක රුසියාවේ තානාපති උද්‍යංග වීරතුන්ගේ ඔබලියුම. 2012 11යි 7. ඔහු කියනවා the Russian Federation have informed in December 2011 that the Russian Federation has not established a branch of any educational institute in the territory of Sri Lanka. එවකට රුසියාවේ තානාපතිවරයා මොහු වෙන වෙන ආයතන වල සම්බන්ධ කියන වෙන කාරණයක්. හැබැයි නිල වශයෙන් අපේ රට නියෝජනය කරපු රාජ්‍ය තාන්ත්‍රිකයා ඔහු එවනවා රටට අපේ රට දැනුම් දීමක් කරනවා එවැනි විශ්වවිද්‍යාලයක මේ අනුබද්ධ නැහැ කියලා. හැබැයි මේ සයිටම් එක දිගටම දැන්නේම් දාන්නේ ඔවුන් රුසියාවේ නිෂ්නි නොවගොරොත් විශ්වවිද්‍යාලයට අනුබද්ධයි කියලා විතරක් නෙමෙයි ලංකාවේ දරුවන් එකතු කරන මුදලින් 22%ක් ඒ ආයතන යවනවා කියලා. ඊළඟට මේක පටන් ගන්න මම කිව්වා මේකේ තිබුණේ නම තමයි Asian Institute of Technology Management. ඊට පස්සේ ඒගොල්ලෝ ටිකක් එක වෙනස් කරා South Asian Institute of Technology Management සයිටම්. එහෙම තමයි BOI කේ අනුමැතිය ගත්තේ. හැබැයි ඔය SAITM කියන එක හොරාට වෙනස් කරා මෙන්න මෙහෙම South Asian Institute of Technology and Medicine M එක management එක හොරාට වෙනස් කරා management medicine කරා. කාගේවත් අවසරේ නැහැ. ඔහු වෙනස් කරේ එහෙම. ඇයි? ඔහුගේ එකම අරමුණ ලාභය පමණක් නිසා. මේ තිබෙන්නේ රවීන්ද්‍ර රුබේරු එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහු විසින් ඔහුත් ඇතුළුව 5 දෙනෙක් කමිටුවක් පත් කරනවා. ඔහුත් විසින් ඒ කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දීපු 2012/2/28 ડોක්ටර් රවීන්ද්‍ර රුබේරු චෙයාර්මන් ડોක්ටර් එච්.ආර්. ඉන්ද්‍රසිරි ප්‍රොෆෙසර් ජයන්ත ජයවර්ධන ડોක්ටර් පාලිත අබේකෝන් මිසිස් ඒ.ආර්. අහමඩ් මේ 5 දෙනා නිකුත් කරපු වාර්තාව මේකේ තිබෙනවා ඔය කාරණා සියල්ල. මොවුන් BOI එකේ අවසර අරගෙන තියෙන වෙන නමකින් කියලා තිබෙනවා. එහෙම අවසර ලබා ගැනීමේදී නර්සින් සහ හෙල්ත් සයන්ස් ඩිග්‍රියක් දෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශ අනුමැතිය ගන්න ඕන. ඒක අරගෙන නැහැ කියලා තිබෙනවා. ඒ අරගෙන තිබෙන්නේ 2009 1/7 වෙනිදා ડોක්ටර් හර්ෂාමල් සිල්වගෙන් කියලා තිබෙනවා. ඒක වළංගු නැහැ කියලා තිබෙනවා. මේක දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කරපු වාර්තාව මේ ආයතනය සම්බන්ධයෙන්. ඊළඟට තවත් වාර්තාවක් ආවා මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගිහිලා මේක පරීක්ෂා කරා. ඒ පරීක්ෂා කරනකොට ඒ පරීක්ෂා කරන්න ගියේ ප්‍රොෆෙසර් මොහන්දිසිල්ලා, ඒ කියන්නේ දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිෂන් සභාවේ සභාපති ඇතුළු 5 දෙනෙක්. ඔවුන් හොයාගත්තා මේ සයිටම් එක ඇතුලේ පළවෙනි කණ්ඩායම් 4 හිටියා කියලා. උසස් පෙළ ජීව විද්‍යාව නොකරපු, උසස් පෙළ S3වත් නැති අය ඔන්න හොයාගෙන ඔවුන් ඉදිරිපත් කරපු වාර්තාව. ඊළඟට මේ වාර්තාවද මේක ඇවිල්ලා 2013 පෙබරවාරි 26 ටීම් එකේ ඉන්න ප්‍රොෆෙසර් මොහන්දි සිල්වා, ප්‍රොෆෙසර් ජයන්ත ජයවර්ධන, ප්‍රොෆෙසර් තිලක් වීරසූරිය, ප්‍රොෆෙසර් කොලින් පීරිස්, ප්‍රොෆෙසර් මලික් ගුණවර්ධන, ඩොක්ටර් සුනිල් ඩි අල්ලිස්. ඔවුන්ගේ වාර්තාව පැහැදිලිව තියෙනවා. හතරක් සඳහන් කළ මේ හතර දෙනා විතරයි හොයාගන්න පුළුවන්කම ලැබුණේ ඔවුන්ගේ සූසුකම් නැහැ කියලා. ඊළඟට මේ සයිටම් එක ආරාධනා කරා ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකට ටීම් එකක් එවන්න මේ ආයතනය පරීක්ෂා කරන්න කියලා. මෙඩිකල් කවුන්සිල් එක පරීක්ෂා කරලා ඔවුන්ගේ වාර්තාව නිකුත් කරනවා මෙන්න මෙහෙම. The degree awarded by CITEM should not be recognized for the purpose of registration under the medical ordinance. Medical council එකෙන් නිකුත් කරන වාර්තාවේ ප්‍රොෆෙසර් කාලෝ ෆොන්සේකා සභාපතිත්වයෙන් ඕන් කියනවා මෙඩික් වෛද්‍ය ආඥාපනත යටතේ මේ දින උපාධිය පිළිගන්න බෑ කියලා. මේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එක කියන්නේ ගරු කතානායකතුමනි, මේ රාජ්‍ය නොවන සංවිධානයක් නෙවෙයි, මේ ස්වේච්ඡා සංවිධානයක් නෙවෙයි, මේ ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනය. මේ සභාපතිරා පත් කරන ජනාධිපතිවරයා, සභිකයන් පත් කරන ඇමතිවරයා. ඇත්තටම ගත්තොත් මේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ජනතාවට වග කියන්න තිබෙන, රජයට උදව් කරන්න තිබෙන ආයතනය තමයි ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එක. ඔවුන් කියනවා මේක පිළිගන්න බෑ කියලා. මම මේ සියල්ල සභාගත කරනවා 2015 සැප්තැම්බර් 4. හරිද? ඊළඟට දැන් මෙන්න මේ අතරේ තමයි මේ ඉන්න ශිෂ්‍යයන් කණ්ඩායම් කීප දෙනෙක් එකතු වෙලා අධිකරණයට යන්නේ. අධිකරණයට ගිහිල්ලා ඔවුන් ඉල්ලා හිටිනවා ඔවුන්ට සායනික පුහුණුව ලබා දීම සඳහා රජයේ රොහල් ලබා දෙන්න කියලා. එතකොට එහෙම නඩුව යනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකරණයෙන් පිටදී එකඟතාවයකට එනවා, අපි මේ සායනික පුහුණුව දෙන්නම් කියලා. හැබැයි කාටද? ඒ දෙන්නේ මෙහෙමයි. ඒ දෙන්නේ දැන් මේ තිබෙන්නේ 2017/9/17 එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න විසින් නීතිපතිවරයාට යවපු ලියුම. ඔවුන් පැහැදිලිව කියනවා ultimately with regard to the facilities required in the case, the in principle honorable minister is agreeable to cooperate with the CITEM in order to facilitate the required clinical training at designated state hospital in respect of the practitioners and the batches registrable under the medical ordinance. වෛද්‍ය ආඥාපනත යටතේ ලියාපදිංචි වෙච්ච කණ්ඩායම් වලට පමණක් එහෙම සායනික පුහුණුව දෙන්න අධිකරණයෙන් පිට එකඟතාවයකට එනවා. හැබැයි මෙහි කොහෙවත් නැහැ වෛද්‍ය ආඥාපනත යටතේ රෙකග්නයිස් වෙච්ච එක බැජ්ජක්වත් මේක ඇතුළේ නැහැ. ඒ නිසා මේ උසාවියෙන් පිට දාපු එකඟතාවය පෙන්නුම් කළා තමයි අවිස්සාවේල රෝහලත් කඩුවෙල මෙම්මෝ එච් එකත් මේ අයට සායනික පුහුණුව සඳහා ලබා දුන්නේ. දැන් මේක කොච්චර හොරා ගැහිල්ලද කියනවා නම් මේ තියෙන්නේ කඩුවෙල MOH සහ අවිසාවෙල්ල වෛද්‍ය අධිකාරීවරයාට යවපු ලියුම. ඒ ලියුමට උසාවියේ වාර්තාවක් තවුනවා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්. ඇයි? සෞඛ්‍ය අමාත්‍යාංශය බය නැත්තම් තමන්ගේ තීන්දුව හරි කියලා කියන්නේ. උන්ට මේ උසාවි නියෝගය අමුණන්න ඕනේ. හැබැයි මේකට අමුණන්නේ බය කරනවා මේකේ වෛද්‍ය අධිකාරීවරයා සහ MOH මේ උසාවි නියෝගයක් කඩ කරනවා මේක නොදුන්නොත් කියලා. උසාවි නියෝගයේ තියෙන එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ඊළඟට මේක මුල ඉඳලම බොරුවක්. මේ තිබෙන්නේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල විවෘත කිරීම සඳහා යොපු ආරාධනා පත්‍රය. කවුද ගියේ? එවකට අගමැති දිමු ජයරත්න මැතිතුමා, එවකට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, එවකට උසස් අධ්‍යාපන අමාත්‍ය SP සානාග මැතිතුමා සහ රුසියාවේ තානාපතිවරයා. මෙන්න කියන්නේ මොකටද? To the opening of Dr. Neville from Sri Lanka Russia Friendship Proposed Teaching Hospital. මම අහන්නේ ඔක්කොම ගිහිල්ලා, ඒක තමයි මම අහන්නේ. ජනාධිපතිතුමා හිට ගිහිල්ලා. ඒක අන්න. හැබැයි ඒ ප්‍රශ්න નિවර්ති කරන්න තමයි තමුන්නාසල ගාණ්ඩුවක් බලයට පත් කරේ. ඔව්, අවුරුදු 8ක් 10ක් නෙමෙයි. කවදා කරත් වැරද්ද හදන්න තමයි ඡන්ද දීලා තියෙන ලක්ෂ 82ක්. නැත්තම් මොකට ඡන්ද දෙන්නේ? ගියපු කෙනාට ඡන්ද දුන්නනේ. ටීචින් හොස්පිටල් එකක් ආරම්භ කරන්න පුළුවන්ද පෞද්ගලික අංශයට? බෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට පාර්ලිමේන්තුවේ කිව්වා එහෙම ශික්ෂණ රෝහල් ආරම්භ කළා නෑ කියලා කරන්න බෑ කියලා. හැබැයි මේ ටීචින් හොස්පිටල් කියලා මේ ඉන්විටේෂන් එක ගහලවල තියෙන්නේ. ශික්ෂණ රෝහලක් කියලා. කොහේ ශික්ෂණ රෝහල එහෙම ආරම්භ කරන්න පුළුවා? එහෙම කරන්න බෑ. ඉතින් දැන් බලන්න. නමත් වෙනස් කරලා තිබෙන්නේ. නමත් හොරාට ගහලා තිබෙන්නේ. බඳවාගෙන තිබෙන්නේ හොරාට. ශික්ෂණ රෝහල් ආරම්භ කළා තිබෙන්නේ හොරාට. සියල්ල හොරාට කරලා බීඔ එක නොමග යවලා සෞඛ්‍ය අමාත්‍යංශය නොමග යවලා ඉතරක් නෙමෙයි මේ රටේ දරු 1200ක් රැවටීමක් කළා තියෙනවා. ඇයි මේ? ඔහුට එහුගේ එකම අරමුණ ලාභය පමණක් නිසා. යුරෝපයේ රාජ්‍යන විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ගරු සභා නියෝජක කතානායකතුමනි ආයතන විසින්. හැබැයි මේ මොහු නෙවිල් ෆ්‍රෑන්ඩෝ මේක ආරම්භ කරනකොට ඔහු වෙනස් කරනවා මෙහෙම. බීඔ එකට ඔහු දැනුම් දෙනවා ඩොක්ටර් නෙවිල් ෆ්‍රෑන්ඩෝ ඉන්වෙස්ට්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එක ආරම්භ කරපු ආයතනය ආයතන විදියට නෙමෙයි ඩොක්ටර් නෙවිල් ෆ්‍රෑන්ඩෝ නමෙන් විතරක් පවත්වා ගන්න කියලා. ඒ කියන්නේ තනි පුද්ගලයෙක් ආයෝජනය කරලා මෙහෙම වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරලා තියෙන මොකටද? තමුන්නාසල කියනවා 83%කට දරුවන්ට විශ්වවිද්‍යාලය යන්න බෑ. එයාට අවස්ථාව දෙන්න කියලා නෑ. ලාභය වෙනුවෙන්. සා රුපියල් බිලියන 5ක් පහුගිය කාලේ හොයලා තියෙන මිලියන 5000ක් ලාභය විතරක්. මේ ලාභය ගන්නකොට කොහොමද වෙලා තිබෙන්නේ? ඔන්න අද වාර්තා කරනවා මෙහෙම. මේ තියෙන්නේ දැන් මේ සියල්ල හොරෙන් කරගෙන ඊට පස්සේ මේ වමනවාද? තාජින්ගේ නැති වුණු අස්ති කොටස් සයිටම් එකට ගෙනියන්න නියෝග දුන්නේ කවුද? මේ ඉන්නේ මෙහි උපකුලපතිවරයා ඉන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර මහත්මයා. හැබැයි ඊයේ තාජින්ගේ ඝාතනයේදී නඩුවේදී හෙළිදරව් වෙනවා කොළඹ ජාතික රෝහලේ තිබුණු අස්ති කොටස් මුත්‍ර හැර කොටස් බෑග් 15ක 20ක පටවලා ලොරි වලින් අරන්ගෙන ගියා කියලා සයිටම් එකට. දැන් මේක හොයාගෙන ගියොත් සමහර විට මේ ශිෂ්‍යයින් කාය විවච්ඡේ සඳහා පාවිච්චි කරපු සමහර මුත්‍ර ශරීර මිනිස්සු මරලාගෙන ආපුවද කියලා හොයලා බලන්න වෙනවා. ඇයි? දැන් මෙවැනි ආන්දෝලනයකට තුඩු දුන් ඝාතනයක ශරීර කොටස් කෝරමලු වල දාගෙන ගිහලා සයිටම් එක අරගෙන ගියා නම් මේ අද මේ පුවත්පත් වාර්තා කරන්නේ. එතකොට මෙවැනි ආයතනයක් නීත්‍යානුකූල කරන්න තමුන්නාසල කටයුතු කරන්නේ කොහොමද? පෞද්ගලික විශ්වවිද්‍යාල පෞද්ගලික අධ්‍යාපන වෙන විවාදයක් කරමු. හැබැයි මම අහන්නේ මේ සයිටම් ආයතනය වංචනික විදිහට ආරම්භ කරලා වංචනික විදිහට පවත්වාගෙන ගිහිල්ලා දරුවෝ අතරමං කරලා මෙහෙම පවත්වාගෙන යන තමුන්නාසල ඉඩ දෙනවද? දැන් මේක මීට ඔබ අහන්නේ පෞද්ගලික දවස්වල මහරගම ප්‍රදේශයේ දරුවෙක් ඩෙංගු රෝගයෙන් මිය ගියා. ඔහු ජවර්ධන රෝහලට ඇතුළත් කළ ඉඳලා මාළඹේ ඔය කියන ශික්ෂණ රෝහල ඇතුළත් කළ තිබුණා. ඒ දරුවා මිය ගියාට පස්සේ අම්මා කියනවා අර නිලැබැස්ස වහන්නවා යනද කපුට රැලක් වහන්නවා වගේ තමයි ඒ දරුවා පරීක්ෂා කරේ කියලා. මිය යන්න ඔන්න මෙන්න තියෙන දරුවා අර කොහොමද කියලා ඔබ බලලා පරීක්ෂා කරේ කපුට රැලක් වහන්නවා වගේ කියලා අම්මා කියනවා. යම චෝදනා කරනවා ඒ දරුවා මිය ගියේ මේක නිසා කියලා. ඒ රෝහල ඇතුළත් කරපු නිසා කියලා. ඔන්න තත්ත්වය. දැන් මෙවැනි මේ අස්පනාබිල පේන ඒගොල්ලෝ ටීචින් හොස්පිටල් එකක් කියලා ගහගෙන බොරුවක් කරනවා කියලා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පුනා පත්‍රය දැන්නේම දාලා කියනවා මේ පිළි අරගෙන නැහැ වෛද්‍ය සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේකට අනුමැති මේකට දරුවෝ ඇතුළත් කරගෙන එපා කියලා. හැබැයි ඊට පහුවෙන්ද ඔවුන් පත්‍රේ පිටු ගන්න දැන්නේම දානවා නැහැ සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය තියෙනවා කියලා. මම අහන්නේ මොකද්ද මේ කරන්නේ? තමුන්නාසල මේ අනාථ කරන්නේ අපේ රටේ මේ දරුවෝනේ. මේ දරුවන් ඒ දරුවන්ගේ කැමැත්තක් තිබෙනවා කෙසේ හෝ උසස් අධ්‍යාපනය ලබා ගන්න. ඒ වෙනුවට අපි යෝජනා කරන්නේ ගරු උසස් අධ්‍යාපන අමාත්‍යතුමනි අපේ රටේ තවමත් විශ්වවිද්‍යාල ඉඩකඩ තිබෙනවා වෛද්‍ය පිට ආරම්භ කරන්න. දැන් ආණ්ඩුව කවද්ද කරේ? රයිට්. ගියාණ්ඩුවෙන් කතර කරපු එකක් තියෙනවා 2008. 2008 යෝජනාවක් ආව සබර්ගම විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පිටක් ආරම්භ කරන්න. ඔවුන්ගේ 2010-15 පස්සවල් සැලැස්මේක තිබුණා. ඒ අනුව ඔවුන් යෝජනා කරගෙන හිටියේ 2013 වෙනකොට පළවෙනි කණ්ඩායම බඳව ගන්න. ඒක කරේ නැහැ. 2012දී නාගර සංවර්ධන අධිකාරියට අයිති රත්නපුරේ මහ රෝහල ළඟ තියෙන වෙරළුපේ කියලා ඉඩමක් වෙරළුපේ කියලා ප්‍රදේශයක් එහි අක්කර 22 ඉඩමක් සබර්ගම විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ හදන්න බාර දීලා තියෙන්නේ. හැබැයි අද වෙන තුරා එහි මුල් ගලක්වත් තියලා නැහැ. ඊළඟට ඔවුන් 2000 ඔවුන්ගේ ඊළඟ සැලැස්මේ ඊළඟ පස්වර්ත සැලැස්ම දෙක ඇතුළත් කරා. ඔවුන් බලාපොරොත්තුෙන් හිටිය 2016දී මේ ෆැකල්ටි ආරම්භ කරන්න. සිලබස් එක යවලා තියෙන UGC එකට. ඉඩම තියෙනවා. තමුන්නාසලා අර විශ්වවිද්‍යාල වරම් නොබලන දරුවෝ ගැන ඔච්චර අනුකම්පාවක් තියෙනවා නම් ආරම්භ කරන්නකො 150ක් ගන්න පුළුවන් විශ්වවිද්‍යාල රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයක් රත්නපුරේ රත්නපුරේ ශික්ෂණ රෝහල තිබෙන හොඳට පාවිච්චි කරන්න පුළුවන් මහරෝහල් ශික්ෂණ රෝහලක් කරලා පටන් ගන්නකෝ දැන් අද කිව්ව වයඹ විශ්වවිද්‍යාලය අනුබද්ධිත තැන පටන් ගන්නවා කියලා පුද්ගලිකව මම කියන්නේ මම දන්නේ නැහැ මේකට කුලියා පිටියේ පටන් ගන්න කවුද මේකේ වාර්තාව දුන්නේ කියලා ශික්ෂණ මහරෝහල තියෙන කුරුණෑගල නම් ඇත්තනම වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ යුත්තේ කුරුණෑගල අධ්‍යාපන ඇමතුමා කුලියා පිටි ආසනය කියලා එහෙම පටන් ගන්න බෑ එහෙම පටන් ගත්තුයන් තමයි නියෝජ්‍ය කතානායකතුමා ඇන්ලා තියෙන්නේ වරාය ඇමති එනකොට නැගරේ පැත්තෙන් ඔලු ඉල්ලලා හදන වරාය එහෙම බලුවන්ද එහෙම කරලා තමයි රට අනාථ කරලා තිබෙන්නේ ජනාධිපති එනකොට හම්බන්තොටින් හදනවා ජාත්‍යන් ක්‍රීඩාංගණ එහෙ එහෙම නෙමෙයි කුරුණෑගල හදුවා නම් කුරුණෑගල නගරය ආශ්‍රිත මේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්න අඩුයි අග්නිදික විශ්වවිද්‍යාල හදලා ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ ඒකයි තමුන්නාසරට පුළුවන් ඔන්න පටන් ගන්න හරි ඊළඟට අපේ මෝටර විශ්වවිද්‍යාලය තිබෙනවා මෝටර විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න පුළුවන් ගන්න කළුතර නාගර මහරෝහල ශික්ෂණ රෝහල විදියට රෝගීන් ඉන්නෝ විශේෂඥ වෛද්‍යරු ඉන්නෝ ආරම්භ කරන්න පුළුවන් තමුන්නාසරට පුළුවන් ඌව විශ්වවිද්‍යාල අනුබද්ධව බදුල්ලේ බදුල්ලේ මහරෝහල පාවිච්චි කරලා වෛද්‍ය පීඩක ආරම්භ කරන්න පුළුවන් මේ හතරත් ආරම්භ කරලා ඒ දොස්තරල මදි කියනෝ නම් එහෙම ඔන්න තමුන්නාසර වෙන සාකච්ඡා කරන්න පුළුවන් හැබැයි මේ එකකටවත් අත තියන්නේ නැතුව අරේ රත්නපුර ඉඩම වේලෙනවා ඒවට අත තියන්නේ නැතුව මේ සයිටම් එක බදාගෙන නැහිනවා එස්පී සානාගේ ඇමතුමා උසස් අධ්‍යාපන අමාත්‍ය ඉන්න කාලේ ඔය වෙනුවෙන් නැහුණා අවසානයේ එතුමා කිව්වා මේ තියෙන රජයේ පිළිවෙතට පටහැනි තීරණයක් දුන්නොත් ඒ කියන්නේ සයිටම් එකට අවසරය දුන්නොත් එහෙම ඒ තමුන්නාසගේ ලග්බින් පත්‍රයේ 2011 සැප්තැම්බර් වෛද්‍ය සභාව විසිරුවා හරිනවා වෛද්‍ය සභාව විසිරුවා හරිනවා ඔන්නෝමයි කියන්නේ නෑ හිටපු කෙනා තමුන්නාසේ දැන් ඒ පාර තමයි යමින් බා පේන්නේ ඒ නිසා දැන් කරන්න ඕනකම තිබෙන්නේ අපේ රටේ මේ දරුවන්ට උගන්වන්න දෙමාපියන්ට තියෙන කැමැත්ත ඒ අභිලාෂය හොඳයි ඒ අපේ රටේ සංවර්ධන පාවිච්චි කරමින් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල හදන්න රාජ්‍ය විශ්වවිද්‍යාල හදන්න ඒ වෙනුවෙන් ඒ නිසා මේ වංචනික ආයතන ඉඩ දෙන්න එපා කියන ඉල්ලීම කරමින් මම නියන බව සුදී
ලක්ෂ්ම කියලා මැතුමා ඔව්
මේක ප්‍රශ්නේ වුණේ මේක පටන් ගත්ත කාලේ කවුරුත් ඉදු දුන්නේ නැහැ මේ සයිටම් එක පටන් ගත්ත කාලේ
මම කියපු විදිහට පටන් ගන්න තියෙන්නේ
මැනේජ්මන්ට් මේ සයිටම් එක පටන් ගත්ත කාලේ කිසි කෙනෙක් විරෝධතා ව්‍යාපාර ගියෙත් නැහැ පාර්ලිමේන්තුව විරුද්ධ වුණෙත් නැහැ විශ්වවිද්‍යාල කතිකාචාර විරුද්ධ වුණෙත් නැහැ මේක අපි පටන් ගත්ත එකක් නෙමෙයි පසුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තේ බව ඔබතුමාට කියන්න කැමති පසුගිය ආණ්ඩු කාලේ කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියක ආරක්ෂක පීඩියට වෛද්‍ය පීඩ ආරම්භ කෙරුවා කවුරුත් විරුද්ධ වුණේ නැහැ මොකද ඒ කාලේ විරුද්ධ වෙන ශක්තියක් තිබෙන්නේ නැහැ දැන් මේ ළමයි අපේ ආණ්ඩු කාලේ තමයි අවසාන විභාග කරලා තියෙන්නේ ඉතින් අපි කියන්නේ මේකට විසඳුමක් දෙන්න ඕන කියලා මේක මේ දැන් මේක මේ මේ දෙකොල්ලම එකව වෙලා ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකකට මේක පරිවර්තනය කරමු දැන්
හොඳයි එමුතුමා
අයි ඒ කාලේ විරුද්ධුනේ නැත්තේ කවුද විරුද්ධුනේ කිසි කෙනෙක් විරුද්ධුනේ ඒ කාලේ පටන් ගන්න කාලේ බයයි කටාරින්නේ බයයි කවුරුත් විරුද්ධුනේ
ඕකේ ශ්‍රී ලංකාවේ ගිහින් පටන් ගන්න හොඳයි
එමුතුමා මම
පාටලි චම්පික රණවක මැතිතුමා
විශ්වවිද්‍යාල
කාර්යමණ්ඩල සඳහා විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් තමයි අපි අද සාකච්ඡා කරන්නේ අද මේක රටේ එක්තරා ආකාරයකට ජනගහන ප්‍රවණතාවයක්. මොකද 1960 ගණන්වල අපේ රටේ ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වුණා. නමුත් 1980න් පස්සේ ඒ ජනගහන වර්ධන වේගය උපත් පාලන වේගය ශීඝ්‍රයෙන් අඩු වෙලා අද වෙනකොට 100%කටත් වඩා අඩු ජනගහන වර්ධනයක් තමයි සමස්තයක් හැටියට අපේ පවතින්නේ. 2012 සංඛ්‍යාලේඛන අනුව ඒක 0.74. ඒ නිසා සිද්ධ වෙලා තියෙනවා කරුණු දෙකක්. එකක් වියපත් ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. දැනට අවුරුදු 65ට වැඩි ජනගහනය 14%ක් 2030 වෙනකොට මේක 25% ඉක්මවා යන තත්ත්වයක් ඇති වෙනවා. එනෝ වියපත් වෙන ජනගහනයේ වර්ධනයක් තියෙනවා. ඒ වගේම මේ අතරේ ජනගහන සෞභාග්‍ය එහෙම නැත්නම් ඩිමෝග්‍රැෆික් ඩිවිඩෙන්ඩ් එක අපි අරන් බැලුවට පස්සේ අපිට පේනවා එක්දාසුන්සේ අනු දෙකේ ඉන්න. ශ්‍රම බලකායේ ජනගහන වර්ධනය වැඩි වෙලා තියෙනවා උපත් අනුපාතයට වඩා. මෙන්න මේ කාලය 2030 වෙනකං විතර පවතිනෝ. මේ කාලය ඇතුළත තමයි ලෝකයේ සෑම රටක්ම දුගී රටක ඉඳං සෞභාග්‍යමත් රටක් බවට පරිවර්තනය වුණේ මේ ශ්‍රම බලකායේ වේගවත් වර්ධනය පාවිච්චි කරමින්. නිසා අපට තව ඉතාම සුළු කාලයයි තියෙන්නේ. 1992 ඉඳන් අපි සැලකිය යුතු කාලයක් වසර දශක දෙකකට අධික කාලයක් නාස්ති කරලා තියෙනවා. ඊළඟ දශකේ කහමාර ඇතුළත විධිමත් ජනගහන ප්‍රතිපත්තියක් එක්ක අපි කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම ආයු කාලය දැන් අවුරුදු 79 දක්වා වැඩි වෙලා තියෙන තත්ත්වය තුළ මේ විශ්‍රාම යන වයස පිළිබඳ තීරණයක් ගන්න රටට අවස්ථාව එළඹිලා තියෙන ඒ අනුව ඒකට අපේ පක්ෂපාතීත්වය පළ කරන්න ඕන. ඒ වගේම මේ විශ්වවිද්‍යාල ප්‍රශ්නය ගැන විශ්වවිද්‍යාලවල පොදුවේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය ගැන අපි තාමත් සංවේදී වෙන්න ඕන. මේ රටේ අතීතයේ ඇතිවෙච්ච බොහෝ තරුණ කැරලි 71 87 89 සිදුවීම් වල බොහෝ ආරම්භය සිද්ධ වුණේ උතුරේ ඇතිවෙච්ච ත්‍රස්තවාදී ක්‍රියාවලිය තාරම්භය ඇති වුණේ විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා මේ විශ්වවිද්‍යාලවල ප්‍රශ්නය මතු පිටින් සාකච්ඡා නොකර ගැඹුරින් සාකච්ඡා කළා ව්‍යුහාත්මක විසඳුම් වලියක් ලබා දීමේ අවස්ථාවට දැන් රට එළඹිලා තියෙනවා. ගරුනියෝජ්‍ය කතානායකතුමනි, විශාල පිරිසක් අවධාරණය කරන දේ තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශයට තේරිච්ච 150,000කට අධික පිරිසෙන් 125,000කට පමණ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න අවස්ථාව නොලැබෙනවාය කියන තර්කය. ඒ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට එම නැත්තම් වෙනත් ආයතන හරහා කටයුතු කිරීමට නොයෙකුත් යෝජනා ලබා දීලා තියෙනවා. මොකද මේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේ අවම කොන්දේසි අවුරුදු 40ක් තිස්සේ මේ අවම කොන්දේසිය වෙනස් වෙලා නැහැ. ඒක තමයි සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබා ගැනීම. කොටිම කිව්වොත් S3 ලබා ගැනීම. S3 ලබා ගන්නවා කියන්නේ ලකුණු 35ට වැඩියෙන් විෂයන් තුනටම ලබා ගැනීම. මම කියන්න ඕනේ 1992 දී මේ රටේ උසස් පෙළ විභාගයේ A4 ලබා ගත්තේ 93 දෙනයි. නමුත් මේ 2016 උසස් පෙළ විභාගයේදී 6329කට උසස් පෙළ A3 ලැබිලා තියෙනවා. මේකෙන් 140කට අධික පිරිසක් A3 ලබාගෙනත් විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙලා තියෙනවා. පසුගිය අවුරුද්දට පෙර අවුරුද්දේ වාණිජ අංශයේ පමණක් 2000කට අධික පිරිසකට A3 ලබාගෙනත් විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. එහෙමනම් අද සමහරට ශිෂ්‍යයින්ගේ දක්ෂතාවය නිසා වෙන්න පුළුවන්. සමහර විට ටියුෂන් ගුරුන්ගේ දක්ෂතාවය නිසා වෙන්න පුළුවන්. සමහර විට මේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපීමේ කුසලතාවයන් වර්ධනය වීම නිසා වෙන්න පුළුවන්. සමහර විට අක්‍රමිකතා නිසා වෙන්න පුළුවන්. මේ උසස් ප්‍රතිඵල අපට ලැබිලා තියෙනවා. මම උදාහරණයක්කට කියන්න. මේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණය කරන කීප දෙනෙක් එක්ක මම කතා කළා. බහුවර්ණ ප්‍රශ්නයට 75%ක් ගන්න ළමයිගෙන් විශාල පිරිසක් රචනා ප්‍රශ්න පත්‍රයට අරන් තියෙන බිඳුවයි. එහෙමනම් එතන පැහැදිලි ප්‍රශ්නයක් අක්‍රමිකතාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒවා වාර්තා කිරීම සඳහා උත්තරපත්‍ර පරීක්ෂකයන් හෝ විභාග පරීක්ෂකයන් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඉතාම සංකීර්ණ අධිකරණ ක්‍රියාදාමයක් තියෙන නිසා. ඒ නිසා මේ කාරණිය ගැන මගේ යෝජනාව මේක ආණ්ඩු යෝජනාවක් නෙමෙයි. මගේ යෝජනාව අපි මේක වහාම වෙනස් කරන්න ඕන. මේ ලකුණු 35න් විශ්වවිද්‍යාලයට යන ක්‍රමය වෙනස් කරන්න ඕන. දැන් මේ අධ්‍යාපන මට්ටම රටේ විශ්වවිද්‍යාලයට විභාගයට පාඩි වෙන ශිෂ්‍යෝගෙන් 125කට ඒ සාමාර්ථ ලැබෙන අවස්ථාවක අපි තවත් මේ S3 සංකල්පයේ සිටිය යුතු නැහැ. විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධව තියෙන කඩයිම් ලකුණු ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඉහළ නංවන්න ඕනේ. උසස් පෙළ විභාගයේ සමත් වීමේ කඩයිම ඔය දැන් තියෙන විදිහටම පවත්වාගෙන විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේ කඩයිම් ලකුණු ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒක තමයි ජාත්‍යන්තර සම්මතයත්. අඩුම ගානේ ලකුණු 50ක්වත් තමන්ගේ විෂය පද්ධතියට සාමාන්‍යයක් හැට ගන්න අයට පමණක් විශ්වවිද්‍යාල ප්‍රවේශයේ තත්ත්වය ඇති කරන්න ඕනේ. මේක රැඩිකල් වෙනසක්. නමුත් මේ අත්‍යවශ්‍යම කළ යුතුයි කියන එක මම යෝජනා කරනවා. ඊළඟට අවුරුදු 40ක් තිස්සේ තාමත් විශ්වවිද්‍යාලවල ප්‍රවේශයට ගන්න ක්‍රියාමාර්ගයේ වෙනසක් වෙලා නැහැ. මට මතකයි මම අපි විශ්වවිද්‍යාලේ ඉන්න අවස්ථාවේදී පේරාදෙනි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කින්සිඩ සිල්වා වාර්තාවක් ඉදිරිපත් කළා මේ විශ්වවිද්‍යාලවලට ගන්නා ප්‍රවේශ තත්ත්වය වෙනස් කරන්න. ඇත්තටම කුසලතා පදනම වෙනුවට මුලින් ආවා
භාෂාව මත පදනම් වෙන ප්‍රමිතීකරණය. ඒක ඇතිවෙච්ච ප්‍රශ්න නිසා අවුරුදු දෙකයි ඒක ක්‍රියාත්මක වුණේ. ඒක නිසා තමයි දිස්ත්‍රික් පදනම යෝජනා වුණේ 1976 ඉඳන් ඒක ක්‍රියාත්මකයි. දැන් අවුරුදු 40ක්. මොකද තත්ත්වය? කුසලතා පදනමෙන් 140යි, දිස්ත්‍රික් පදනමෙන් 160යි. ඒකෙනු දුෂ්කර දිස්ත්‍රික් පදනම 105යි. දැන් උදාහරණයකට දුෂ්කර දිස්ත්‍රික්කයක් හම්බන්තොට දිස්ත්‍රික්කය. නමුත් පසුගිය වසරේ විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයට යන ඉසෙඩ් ලකුණු ප්‍රමාණය හම්බන්තොට වැඩි ගම්පහට වඩා. එහෙමනම් මේ දිස්ත්‍රික්ක තවදුරටත් දුෂ්කර දිස්ත්‍රික්ක හැටියට අඳුනලා මේ කෝටා ක්‍රමය පවත්වාගෙන යෑමේ තේරුමක් නැහැ. අවුරුදු 40ක් තුල විශාල වෙනසක් අපේ අධ්‍යාපනයේ සිද්ධ වෙලා තියෙනවා. අධ්‍යාපන මධ්‍යස්ථාන හැම තැනකම ඇති වෙලා තියෙනවා. ඒක පාසල් අධ්‍යාපනයේ දියුණුව නිසා පමණක් නෙමෙයි, ටියුෂන් අධ්‍යාපනයේ දියුණුව නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කුසලතා පදනමේ ප්‍රමාණය අපි වැඩි කරන්න ඕනේ. ප්‍රධාන වශයෙන් මේක 50ට 50 තත්ත්වයට ගේන්න ඕනේ. අනාගතයේ 70ට 30 තත්ත්වයකට එන විදිහට අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතුයි. මොකද මේ තුල තමයි විශාල පිරිසක් අසාධාරණයට ලක් වෙන්නේ, මේ කුසලතා පදනමෙන් සහ දිස්ත්‍රික් පදනමේ තියෙන මේ අනුපාතයේ ගැටලුව නිසා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒවා මුලින් 50 කරන්න ඕනේ, ඊළඟට 70 දක්වා වැඩි කරන්න ඕනේ ක්‍රමයෙන් වසර ගණනාවක් ඇතුළත. ඒ වගේම මෙතනදී මේ ඇති වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය, දැන් මෙතන අපේ ගරු මන්ත්‍රීතුමත් කතා කළා සයිටම් ප්‍රශ්නය. අපි විශ්වවිද්‍යාලේ ඉන්නකොට මීට දශක 3කට කලින් මීට සමානම ප්‍රශ්නයක් පැන නැග්ගා. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලු. මම ඊටාම කනගාටු වෙනවා. ඒ අවස්ථාවේදී ඒ වෛද්‍ය විද්‍යාල අරගලයේ සම්බන්ධ ප්‍රශ්නේ ප්‍රධාන පාර්ශ්වකාරී කට හිටපු කෙනෙක් හැටියට සාකච්ඡා මාර්ගෙන් එවකට ජනාධිපති ජේ.ආයි. ජයවර්ධන මැතිතුමා හා ස්ටැන්ලි කල්පගේ මහාචාර්යතුමත් එක්ක ප්‍රශ්නේ විසඳීම සඳහා සහභාගී වෙච්ච කෙනෙක් හැටියට අවුරුදු 30කට පස්සේ අපේ දරුවන්ටත් මේ විදිහටම ප්‍රශ්නිකට මුහුණ දෙන්න සිදුවීම ගැන. ඇත්තටම මේක මේ සමාජයේ විසින් නැවත ප්‍රශ්න කළ යුතු දෙයක්. අවුරුදු 30කට පස්සෙත් පැරණි ප්‍රශ්නය ආයි ඒ විදිහටම අපේ ඉස්සරහට ඇවිල්ලා අර විදිහටම පෙළපාලි, අර විදිහටම උපවාස, අර විදිහටම ගැටුම්කාරී තත්වයකට ඒ ගමන් කරමින් තිබීම ගැන. මගේ යෝජනාව අපි මේ නිදහස් අධ්‍යාපනයේ වරම් ලබාගෙන මෙතනට පැමිණියේ, ඒක මේ රටේ සිදුවෙච්ච විප්ලවකාරී පරිවර්තනයක්. නමුත් අද මැදිආදායම් රටක් බවට රටපත් වෙලා තියෙන තත්වයක්, ඒ වගේම මේ විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයින් බඳවා ගැනීමේ දිස්ත්‍රික් පදනම නිසා විශාල පිරිසක් කුසලතාව තියෙන පිරිසකට අවස්ථා අහිමි වීමත්, විශේෂයෙන්ම වෛද්‍ය පීඨයේ ගත්තොත් වෛද්‍ය පීඨයේ පසුගිය වසරේ දහසකට ආසන්න පිරිසක් හිටියා. කුසලතා පදනම් මත ඉසෙඩ් ලකුණු ප්‍රමාණය වැඩි. හැබැයි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරිච්ච අවසාන ලකුණ තියෙන කෙනාට වඩා ලකුණු වැඩියයි. ඒතර මේ 1000 ප්‍රශ්නයට මොකද්ද විසඳුම? ඉතින් ඒක ඊටාම බරපතල ප්‍රශ්නයක්. ඒක මේ රටේ මගේ හැඟීම අපි වහාම මේ රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුලම, රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුලම මුදල් ගෙවා මේ ඉසෙඩ් ලකුණු ප්‍රමාණය දිස්ත්‍රික් පදනම නිසා අහිමි වෙන දරුවන්ට ඇතුල් වෙන්න ඉඩකඩ සලසා දිය යුතුයි. දැන් උදාහරණයකට වෛද්‍ය පීඨයේ තමයි මේ ප්‍රශ්නේ, වෛද්‍ය ඉංජිනේරු ක්ෂේත්‍ර දෙක තමයි තදින් බලපාන්නේ. වෛද්‍ය පීඨයේ ශිෂ්‍යෙක් බිහි කරන්න අද 130කට ආසන්න ප්‍රමාණයක් වැය වෙන්නේ අවුරුදු 5ට. හැබැයි පුජ්‍යලික විශ්වවිද්‍යාලයේ 120ක් ගෙවන්න ඕන. එහෙමනම් අපි දරුවන්ට අවස්ථාවක් දෙන්න ඕනේ වෛද්‍ය පීඨයේ තුලම තවත් අතර පිරිසක් බඳව ගන්න. ඒ අයට රජයේ රැකියා දෙනවයි කියලා ස්ථිරතාවයක් නැහැ. ඒ අයට මුදල් ගෙවා වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව ලබා දිය යුතුයි කියන එක මම යෝජනා කරනවා. මොකද මේ අලුත් තත්ත්වෙම මේක අධ්‍යාපනයට කිසිම බාධාවක් නැහැ. මොකද මේකට බඳවා ගන්න පිරිස අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයට යා යුතු පිරිසක්. මේ දිස්ත්‍රික් පදනම නිසා ඒගොල්ලන්ට ඒක අහිමි වෙලා තියෙන පිරිසක් නිසා. ඒක තමයි දිගු කාලීනව මෙතන අපට තියෙන වෙනස. ඒ වගේම මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ මේක අපි මගහැරලා යන්න බෑ. අධ්‍යාපනයේ පරමාර්ථය මොකක්ද කියන එක. අධ්‍යාපනය නොමිලේ ආචාර උපාධිය දක්වා ලබා දිය යුතුයි කියන අදහස මතය තමයි නිදහස් අධ්‍යාපනය නමින් ස්ථාපිත වෙලා තියෙන්නේ. ඒක විප්ලවකාරී පියවරක් මේ රට ඇතුලේ CWW කණ්ණංගර මැතිතුමා ඇතුළු ඒ ප්‍රගතිශීලී පිරිස් ගත්ත. හැබැයි මධ්‍යආදායම් රටක් බවට අපි පරිවර්තනය වෙනවත් එක්කම ලෝකයේ ඇති වෙලා තියෙන අලුත් අධ්‍යාපනික ප්‍රවණතා, විශේෂයෙන්ම නවෝත්පාදනය ඇතුළු ක්‍රියාවලියත් එක්ක අපිට දැන් හිතන්න සිද්ධ වෙලා තියෙනවා අධ්‍යාපනයේ ඊට වඩා පුළුල් තාක්ෂණික ක්ෂේත්‍රයකට ගෙනියන්න. එතනදී මූලික ප්‍රතිපත්තිය වෙන්න ඕනේ අධ්‍යාපනය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය ලාභ උපයන ව්‍යාපාරයක් විය යුතු නැයි කියන එක. ඊයේ පළ වුණ ලෝකයේ සියලුම විශ්වවිද්‍යාලවල ප්‍රධාන මට්ටමේ ටයිම් රෑන්කින් එක පළ වුණා. පළවෙනි ස්ථානයට පත් වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. පළවෙනි විශ්වවිද්‍යාල 20 ගත්තම ඒ 20ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලත් එක්ක එකක්වත් ලාභ උපයන විශ්වවිද්‍යාල නෙවෙයි. හැම එකක්ම ලාභ උපයන් නැති එක්කෝ සමූහයන් විසින් එක්කෝ ට්‍රස්ට් විසින් පවත්වාගෙන යනවා තමයි පළවෙනි විශ්වවිද්‍යාල 20ම. ඒ විශ්වවිද්‍යාල 20ම තියෙන්නේ බටහිර රටවල. එමනම් අපිත් මේ ආදර්ශය ගන්න ඕනේ. ලාභ ඉපෙීම සඳහා උසස් අධ්‍යාපනයේ කැපකළොත් මොකද වෙන්නේ? ඒ ගුණාත්මක භාවය විනාශ වෙනව විතරක් නෙවෙයි ආර්ථික උපාය මාර්ගයකට අනුකූලව අපට විශ්වවිද්‍යාල පද්ධතිය හැසිරවීමට තියෙන හැකියාව නතර වෙනවා. ඊළඟට මේ සයිටම් ප්‍රශ්නය. දැන් මේ ප්‍රශ්නය තව තවත් දික් වෙමින් ඉදිරියට යන්න දෙන්න බෑ. මේ ප්‍රශ්නය ශිෂ්‍ය ජීවිත 1ක් 2ක් 3ක් 4ක් ඊට වැඩි ගානක් බිලි අරගෙන ඉදිරියට යාමට ඉඩ දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේ පිළිබඳව අපේ සමාජයේ මීට අවුරුදු 30කට කලින් කතිකාවතක් තිබුණා. දැනුත් කතිකාවතක් ඇති වෙලා තියෙනවා. මගේ යෝජනාව අපි වහාම මේ විශ්වවිද්‍යාලයට ඒ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තවත් ආයතන ගණනාවක් තියෙනවා. ඒ පිළිබඳ ප්‍රශ්න පැන නැගිලා නැහැ. මේ වෛද්‍ය පීඨයේ ප්‍රශ්නෙට තමයි වෛද්‍ය සභාව තරේ විරුද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා මේ වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම අපි නතර කළ යුතුයි. දැනුත් 1200ක් ඉන්නවා. අවුරුද්ද ගානේ 100 150 වැඩි කර ඒ දරුවන්ගේ අනාගතයත් අවුල් කරමින් මේ ප්‍රශ්නේ තවත් සංකීර්ණ කළ යුතු නැහැ. අපි වහාම මේකට සිසුන් බඳවා ගැනීම නතර කළ යුතුයි. දෙවනුව මේ ඇතුළලා ඉන්න 1204 අපි කිසියම් ආකාරයකට නිශ්චිත විශේෂඥ කණ්ඩායමක් වෛද්‍ය මණ්ඩලයක් පාවිච්චි කළා. සුදුසුකම් විරහිතව ඇතුළලා ඉන්න පිරිසක් ඉන්නවා නම් එහෙම චෝදනා තියෙනවා. ඒ පිරිස ඉවත් කළා. ඒගොල්ලන්ට පොදුවේ අනිකුත් විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය සභාව විසින් අනුමත කරලා තියෙන විදේශ විශ්වවිද්‍යාලවලින් වල ඉන්න අයට ලංකාවේ වෛද්‍යවරයෙක් වීම සඳහා මුණ දෙන්න වෙන විභාගයකට X16 විභාගය දැන් ඒකේ නම මාරු කරලා තියෙනවා. ඒකට ඉදිරිපත් වෙන්න සලස්සලා ඒගොල්ලන්ට මේ රටේ වෛද්‍යවරු හැටියට පුහුණුව ලබාගෙන ඉදිරියට යන්න අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වගේම මේ ආයතනය මොරටු විශ්වවිද්‍යාලයට බාර දෙනවද, මේ ආයතනය වෙනත් ස්වාධීනව කරගෙන යනවද කියන එක නෙවෙයි වැදගත්. රජයේ මැදිහත් වීම, රජයේ මේ අනිවාර්යයෙන්ම රජයේ නියාමනයට යටත් වීම. මොකද වෛද්‍ය සභාවක් පිහිටවල තියෙන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ නියාමනය සඳහා. ඒ නියාමනයට අනිවාර්යයෙන්ම මේවා යටත් විය යුතුයි. මේ පමණක් නෙවෙයි, කොතලාවල ආරක්ෂක පීඨයේ තියෙන වෛද්‍ය පීඨයත් ඒකට අනිවාර්යයෙන්ම නතු විය යුතුයි. එසේ නැතුව මේ සමාජ සාධාරණත්වයේ විශ්වාසය මේ සමාජය තුළ අපිට ඇති කරන්න බෑ. මොකද අපි කවුරුත් කැමති වුණත් අකමැති වුණත් අපි දන්නවා අද රටේ අධ්‍යාපනයේ පරමාර්ථය එක්කෝ වෛද්‍යවරයෙක් වීම නැත්නම් ඉංජිනේරුවෙක් වීම. අපි මේ සම්බන්ධයෙන් අපිට තියෙන අත්දැකීම ඒකයි. ඒ නිසා මේ ප්‍රශ්නය උඩුදුවන්න නොදී වහාම විසඳිය යුතුයි. ඒ සඳහා දිගු කාලීන විසඳුමක් විදියට රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා මුදල් ගෙවා ඒ කටයුතු කරගැනීමට දිස්ත්‍රික් පදනමෙන් ඒ අවස්ථා අහිමි වෙන කුසලතා ශිෂ්‍යින්ට අවස්ථාව දෙන අතරේ මේ ආයතනයේ සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් අරගෙන මේ ප්‍රශ්නේ විසඳීමට කටයුතු කළ යුතුයි කියන එක මම යෝජනා කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නේ තවත් ඈඳිච්ච ප්‍රවණතාවයක් තමයි ජාත්‍යන්තර පාසල් කියන එක. ඇත්තටම මේ ලෝකයේ මේ ජාත්‍යන්තර පාසල් කියලා දෙයක් තියෙන එකම රට මේ රට. ජාත්‍යන්තර පාඨමාලාවක් ඉගෙන ගන්න මේ රටේ දේශීය දරුවෙකුට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේක එකම ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොකද අපේ 1960 අධ්‍යාපන පනතට අනුව පුජ්ජලික පාසල් පවත්වාගෙන යන්න බෑ මේ ක්‍රියාදාමය ඇතුලේ උපකෘත පාසල් හැටියට. ඒ නිසා තමයි මේ සමාගම් පනත යටතේ මේ ජාත්‍යන්තර පාසල් පිහිටවල තියෙන්නේ. අපි වහාම මේ පිළිබඳව කටයුතු කරලා මේ සෑම පාසලක්ම පළමුව අවස්ථාව දෙන්න ඕන පළමු අවස්ථාව දේශීය විෂය ධාරාව ඉගෙන ගන්න. මොකද 2014 ප්‍රශ්නයක් පැන නැග්ගා. මේ අන්තර්ජාතික පාසල් වල දරුවෝ ඇතුල් කරනවා ඒ දරුවන්ට විභාග ලියන්න ආණ්ඩුවේ පාසලට ගන්න එපා කියලා චක්‍රලේඛයක් නිකුත් කළ අධ්‍යාපන අමාත්‍යාංශය. අධ්‍යාපන අමාත්‍යාංශර දුස් කියන්නේ බෑ මොකද උපකෘත පාසල් ඒ පනත යටතේ ඒ විෂයමාලා හදාරලා නැති නිසා. ඒකෙන් සෑහෙන දරුවෝ පිරිසක් මේකෙන් ලකුණ අපහසුතාවයට. මොකද අද මේ ජාත්‍යන්තර පාසල් කියන ඒවා 4-5 දෙනෙක් යන 2-300ක් යන එකක් නෙවෙයි. 4 ලක්ෂයක්. විශ්වවිද්‍යාල මේ පාසල් පද්ධතියේ 40 ලක්ෂයක් ඉන්නකොට 4 ලක්ෂයක් අද කිසිම ප්‍රමිතියකින් තොර මේ ජාත්‍යන්තර පාසල් ශාස්ත්‍රයේ ඉන්නවා. නිසා පළමුව මේවායේ නියාමනයේ ප්‍රමිතිය සහ විෂයමාලාව අධ්‍යාපන අමාත්‍යාංශයට අරගෙන ඒවා පුජ්‍යලික පාසලට පවත්වාගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම කවුරු හරි එංගලන්තයේ විෂයමාලාව ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ කේම්බ්‍රිජ් කලිකියුලම් එක කරගෙන යන අය ඉන්නවනම් ඒ අය ඒකේ අනතුරු බාර අරගෙන කටයුතු කළ යුතුයි. ඒගොල්ලන්ට රටේ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න කෝ රටේ පාසල්වලට ඇතුල් වෙන්න අවස්ථාවක් ලබා දිය යුතු නැහැ. ඒ නිසා මේ ජාත්‍යන්තර පාසල් කියන ඒවා සම්බන්ධයෙන් විධිමත් නියාමනයක් කළා. ඒවා පුජ්‍යලික පාසල් හැටියට අපේ පාසල් පද්ධතියට ඇතුල් කරගන්න විප්ලවකාරී පරිවර්තනයකට අවස්ථාව දැන් එළඹිලා තිබෙන බවත් කියන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාලවල මුදල් අය කිරීමේ ක්‍රියාදාමයක් ඇති කළා. ඒ හරහා ඇතුල් වෙන ශිෂ්‍යයින්ගෙන් කොටසකට මේ පුජ්‍යලික පාසල්වල දරුවන්ටත් විදේශීය සිසුන්ටත් අවස්ථාව ලබා දිය යුතුයි. මොකද මේ රටේ පිහිටීම සහ මේ රටේ අවස්ථාව අනුව අනිවාර්යයෙන්ම අපට තියෙන විශාල වෙළඳපොළක් තමයි අධ්‍යාපනය. ඒ වෙළඳපොළ අපි විවෘත කරන්න ඕනේ විශේෂයෙන්ම අප්‍රිකාව ඒ වගේම මේ නැගෙනහිර ආසියානු රටවල් අතරේ ලංකාවේ අධ්‍යාපනය ගැන එහි තත්ත්වය ගැන විශාල පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා ඒ අයටත් ඒ අවස්ථාව ලබා දිය යුතුයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ විද්වත් මේ ගැන විශ්ලේෂණයක් කරපු අපේ අනුරුද්ධ ප්‍රදීප් මැතිතුමාගේ ගණන් හැදීමකට අනුව ශිෂ්‍ය ප්‍රමාණයෙන් 100%ට 17ක් පමණ මුදල් ගෙවා ඇතුල් කළොත් මුළු උසස් අධ්‍යාපනයේම ප්‍රාග්ධන වියදම පුරවා ගැනීමට හැකියාව ලැබෙනවා. පියවා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ තුලින් උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ අලුත් පරිවර්තනයක් ඇති කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. ඒ නිසා අපේ පාඨමාලා වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම කලා පාඨමාලාවට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය අඩු කිරීමක් කරලා ඒවා රැකියා උපදවාගත හැකි ශ්‍රේෂ්ඨ කරා කළමනාකරණ විෂයට ඒ වගේම තාක්ෂණ විෂයන් වෙතට යොමු කිරීමක් කළා. අධ්‍යාපනයේ පූර්ණ වෙනසක් අපි ඇති කරගත්තේ නැත්නම් අවුරුදු 18න් 20න් කැරලිකාරී තත්ත්වයන් වෙලා ලේවගුරුපු මේ රටට නැවත වතාවක් ලේවැගිරීම් වලට පාර කැපෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා ඒ වියරු බිහිසුණු අධ්‍යක්ීම් සහිත අමාජයක් හැටියට අපි වැදගත් තීරණයක් අරගෙන විප්ලවකාරී වෙනසකට මේ සියලුම දෙනා පක්ෂපාත වේදෙන් තොරව උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ පාසල් ශාස්ත්‍රයේ එකඟ විය යුතු යුගය එළඹිලා තිබෙන බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙමි.
ගරු සිසිර ජයකුඩි මහත්මයා, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වසර ගණනාවක් අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඉල්ලීමක් ඉෂ්ට කරන්න මේ පනත ගෙනෙමින් ගරු ඇමතිතුමා දක්වන ලද උත්සාහය අපි අගය කරනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ විශ්‍රාම යන වයස සීමාව දීර්ඝ කිරීම සඳහා දරන උත්සාහය. අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියම සමස්ත දියුණුවක් කරා ගමන් කරන්න අවශ්‍ය ක්‍රමවේදයකට පිවිසීමේ වඩා අවශ්‍යතාවය දැනෙනවා අපි චම්පික රණවක ඇමතිතුමා ප්‍රකාශ කළ පරිදිම. විශේෂයෙන්ම අද අපි දන්නා මීට වසර කීපයකට ඉස්සෙල්ලා අධ්‍යයන ශාස්ත්‍රයේ අලුත් පෙරලියක් ඇති කරමින් උසස් පෙළ විෂය ධාරාවට තාක්ෂණ වේදය විෂය හඳුන්වා දුන්නා. ඒක දැන්ට වසර 500කට පෙර අධ්‍යාපනයේ පුනරුදය පිළිබඳව ෆ්‍රැන්සිස් බේකන් කරපු ප්‍රකාශය ශාස්ත්‍රීය සහ ශිල්පීය සම්ප්‍රදායන් එකතු කරමින් අධ්‍යාපනයේ අලුත් සංවර්ධනයක් කරා ගමන් ගන්න ඕන කියන චින්තනය ක්‍රියාත්මක කරන්න අපේ රටේ අවුරුදු 500ක් ගියා. තාක්ෂණ වේදේ හඳුන්වා දුන්නේ ඒ නිසා. තාක්ෂණ වේදේ හඳුන්වා දෙද්දී පොරොන්දු වුණා තාක්ෂණික පීඨ දිස්ත්‍රික්ක මට්ටමින් ඇති කරනවා කියලා. අද අපේ ගරු ඇමතිතුමාලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒවට නිහඬයි. අද දිස්ත්‍රික් මට්ටමේ එවැනි තාක්ෂණික පීඨයේ සිසුන්ට ඇතුළත් කරන්නේ. ඒ වගේම අපි දන්නවා විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න ප්‍රමාණය භෞතික වශයෙන් වැඩි කරලා තියෙනවා ඔබතුමාලා. අපි දන්නවා 2208කින් ඔබතුමාලා මේ වර්ෂයේ ගිය වසරට සාපේක්ෂව විශ්වවිද්‍යාලට බඳවා ගන්නා වූ සිසුන් ප්‍රමාණය වැඩි කරලා තියෙන එක පිළිගන්නවා. නමුත් මේ වැඩි කරපු ප්‍රමාණය සැලකිල්ලට ගත්තොත් තාක්ෂණ වේදය සඳහා අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අලුත් පුනරුදයක් ඇති කිරීම සඳහා හඳුන්වා දුන්න ක්‍රමවේදයට සැලකිය යුතු ප්‍රතිශතයක් වැඩි කරලා නැහැ කියන එකයි ගරවතුමනි ප්‍රකාශ කරන්නේ.
මේ අවුරුද්දේ තාක්ෂණික පීඨ පහක් ආරම්භ කරනවා. අපි එකට ළමයි 1800ක් ගන්න මන්ත්‍රීතුමා. පළවෙනි වතාවට තාක්ෂණික පීඨ පහක් ආරම්භ කළා. අපි ළමයි 1800ක් ගන්නවා.
තාක්ෂණික පීඨ 24ක් ගොඩනැගීම සඳහා ක්‍රමවේදයක් තමයි පසුගිය රජය ආරම්භ කළේ. අපි සතුරු වෙනවා ඔබතුමාට. සතුරු වෙනවා. විශ්වවිද්‍යාල විද්‍යාපීඨ.
අපි ඒක ඉස්සරහට කරගෙන යනවා ඒක.
හොඳමයි. ඒ වගේම බොහොම ස්තුතියි. ඒ වගේම දැන් නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා ඊයේ පෙරේදා ගරු අධ්‍යාපන ඇමතුමා ප්‍රකාශ කරනවා සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල උසස් පෙළ අධ්‍යයනය සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මේක බරපතල අපේ රටේ විශාල අවිනිශ්චිතතාවයක් ඇති කරන ප්‍රශ්නයක්. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අත්‍යවශ්‍යයි. උසස් පෙළ සමර්ථය වගේම. ඒ නිසා එක පැත්තකින් ඒ මුහුණ දෙන උසස් පෙළ ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාල ඉල්ලුම් කරන්නේ සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා මේ නිර්දේශයත් එක්ක. එක දෙක දෙවෙනි කාරණය, විශේෂයෙන්ම අපි දන්නවා රජයේ රැකියා සම්බන්ධයෙන් චක්‍රලේඛනයක් තියෙනවා. රජයේ රැකියාව ලබා දෙද්දී සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල සමත් වීම සහ ප්‍රතිඵල නියම කරලා තියෙනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ සමත් නොවන උසස් පෙළ අධ්‍යයනය කළා හෝ ඒවා බොහෝ පිරිසකට මතු ආත්මිකව රජයේ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කරනවා. දෙකෙනි එක පැත්තකින් රාජ්‍ය සේවයේ විශ්‍රාමයට කප්පාදු කරනවා, තව පැත්තකින් සාමාන්‍ය පෙළ අධ්‍යාපනය ලබන දරුවගේ මනසට වෙන දෙයක් යොමු කරලා ඔවුන්ව රාජ්‍ය සේවයට එක්වීම සඳහා තියෙන පහසුකම අවම කරනවා. ඒ නිසා මේ රාජ්‍ය සේවයේ ඉදිරි කාලේ කප්පාදුව සඳහා ගෙන යන්නා වූ වැඩපිළිවෙලේ එක අංගයක් විදිහට තමයි අපි දකින්නේ. එය තුලින් සිදුවෙන්නේ අර ඉන්දියාව වගේ අපි දන්නවා ඉන්දියාවේ ගුණාත්මකභාවයෙන් තොර උපාධියක් තියෙන ඕන් තරම් පිරිස් ඉන්නවා. අපේ රටේ උපාධිධාරීන් ඉතාම ගුණාත්මක විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබපු පිරිස් ගුණාත්මක. ඒ වගේම අධ්‍යයන ශාස්ත්‍රයේ ප්‍රමුඛ කාර්යයක් ඉෂ්ට කරන අය. ඒ ගුණාත්මකභාවයෙන් තොර කණ්ඩායමක් බිහි කිරීමේ කටයුත්ත තමයි මේ සිදු කරන්න යන්නේ කියන කාරණය අපිට ඉතාම පැහැදිලි වෙනවා. ඒ වගේම දැන් නියෝජ්‍ය කතානායකතුමනි මගේ අවධානය යොමු කරනවා අපේ අජිම් මානපරම මැතිතුමා කරුණු ඉදිරිපත් කරද්දී කිව්වා විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ වෛද්‍යවරු වැනි අය රටහැර යාම පිළිබඳව. ඒ වගේම අපේ අධ්‍යාපන ඇමතුමා පහුගිය දවස් දෙක තුලදී ප්‍රකාශ කළා ඉතා දැඩි ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට බරපතල ලෙස නිඳා අපහාස කළා. පෞද්ගලිකවම එම සංගමේ සමාජිකයින්ව අපහාස උපහාසයේ ලක් කළා. පෞද්ගලිකව සහිතව. අපි දන්නවා ගෞරවාන්වල විත වෘතීන් වල යෙදෙන අය විනිශ්චකාරවරුන් වේවා, ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්, එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ආචාර්ය මහාචාර්යවරු, කතිකාචාර්යවරුන්ට විශේෂ වරප්‍රසාදයක් ක්‍රමවේදයක් සකසලා තියෙන්නේ ඔවුන්ගේ දරුවා උසස්සේයි සම්මත පාසලකට දැමීම අරමුණු කරගෙන පමණක් නෙමෙයි. ඒ අය විශේෂයෙන්ම පිට රටවල රැකියාවලට අනේක වළක්වීමේ පියවරක් විදිහට තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. සෝ වෛද්‍යවරුන්ට තමුන්ගේ දරුවාට තමුන්ට නිසි පාසලක් ලැබෙන්නේ නැත්නම් අපිට හොඳ රස්සාවක් තියෙනවා පිටරට මීටත් වඩා ගෙවනවා. ඒ නිසා පවුල පිටින්ම පිටරට යමු කියන මනසට හැදෙනවා. ඒ නිසා මේ විදියට අධ්‍යාපන ඇමතිවරයා ඒ පෞද්ගලික වශයෙන් බැනවැදීම වෛද්‍යවරුන්ට බරපතල ගැටලුවක්. තව පැත්තකින් රජයේ වෛද්‍යවරු අපි දන්නවා ඉන්දියාව සමග අස්සම් කරන්න යන ඉක්තා ගිවිසුමට විරුද්ධව ගෙන යන අරගලයක්. ඒ වගේම මාළඹේ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඔවුන්ගේ උද්ඝෝෂණයක් තියෙනවා. ඉතින් මේ කරුණුත් එක්ක තමයි මේ ප්‍රශ්නේ වෛද්‍යවරුන් එක්ක පැටලෙන්න අධ්‍යාපන ඇමතිවරයා උත්සාහ කරන්නේ. එතකොට මම කියන්නේ උසස් අධ්‍යාපනය ලැබපු අපේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි කරපු ගුණාත්මක වශයෙන් පුද්ගලයින්ට මෙවැනි මඩගසන්න යන එක පිළිබඳව අපි බරපතල කණගාටුවට ලක් වෙනවා. ඒක නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මතු කරන්න ඕන කාරණයක්. ඒ තමයි අපේ රටේ මෑත කාලේ සියලුම ශේෂ්ත්‍රවල ගෙනගත්ත ගෞරවාන්විතව ජීවත් වෙච්ච බොහෝ පිරිසක් අද හොරු මංකොල්ලකාරයෝ බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒ නිසා අද විශ්වවිද්‍යාල හෝ ගුණාත්මක හෝ අධ්‍යාපනයක් ලබන තැනැත්තෙක් ඉදිරි කාල පරිච්ඡේදයේ මම හිතන්නේ රජයේ තනතුරක් හෝ පරිපාලන සේවයේ තනතුරක් හෝ ලබා ගනී කියලා. ඒ තත්ත්වයට අද අපේ රට පරිවර්තන වෙලා තියෙනවා. මේක කිය යුතු කාරණයක්. සෑම වෘත්තියකම ගැටළු ඇති කරලා තියෙන්නේ වෘත්තීය වශයෙන් සුසුකල් ලාභී තැනැත්ත. එක පැත්තකින් ඊ අපි විවාදයට ගන්නියම වෙලා තිබ්බා. රේගු නිලධාරීන් පරිපාලන විභාග කරලා බෝහය උපාධාරීන් අද බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් දේශීය ආදායම් පොදු නිලධාරීන් මුදල් ඇමතිවරයාගේ අන්තරෝමතික ඇතැන් ක්‍රියාමාර්ගයෙන්ද අද උද්ඝෝෂණය කර පටාර විගණන් නිලධාරී අද ඉංජිනේරු ශේෂ්ත්‍රයේ ඉගෙන ගත්ත අයට පණවන්ඩ යන මේ ආචාර ධර්මයයි කියා ගන්නා ඇතැන් කටයුතු. නිසා මේ රටේ වෘත්තිකයෝ බරපතල අපහස්ථාවයකට පත් කරපු අවස්ථාවක තමයි තියෙන මේ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය අපේ රටට ලබා දුන් දායාද. මේ විශ්වවිද්‍යාල පද්ධතියේ ලබා දුන් දායාද වලට අද කරලා තියෙන දේ මේ සියලුම ශේෂ්ත්‍ර විගණකයෝ වේවා ඉංජිනේරු වෛද්‍යවරු මේ සියලු වෘත්තිකයෝ අද රජයත් එක්ක පඹගාලක පැටලා තියෙන්නේ. ඇතැමිට මුදල් ඇමතිවරයා කරන අන්තරෝමතික ක්‍රියාමාර්ග වලට විරුද්ධව අද උන් උද්ඝෝෂණ ව්‍යාපාරික පැටලා තියෙන්නේ. මේ සෑම ශේෂ්ත්‍රයකම එස අවුල් ජාලයක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශේෂ්ත්‍රයේ මේ ප්‍රශ්න සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතයක් දරන්න ප්‍රතිපාදන කොමිසම මැදිහත් වෙන්න ඕනේ කියන කාරණය අපි අවධානය යොමු කරනවා. ඒ වගේම මම බොහොම අකමැති කාරණයක් හැබැයි කිව යුතු කාරණයක් කියලා මම විශ්වාස කරනවා. විශ්වවිද්‍යාල පරිපාලකයන් ප්‍රදේශ වශයෙන් ගෝත්‍ර වශයෙන් වෙනස්ව කටයුතු කරන එක බොහොම කඩදාටි. අපි දන්නවා නවක වදයේ සිද්ධියක් කැලණි විශ්වවිද්‍යාලයේ සිදු වුණා. මම නියෝජ්‍ය කතානායකතුමනි ඒ නවක වදයේ කිරීම සවකද පනතින් ඉදිරිපත් කරපු නඩුවට ඒ ශිෂ්‍යයෝණියන් පෙනී සිට නීතිඥවරයෙක් ඉදිරියට තා වකීමෙන් කියන්නේ ශිෂ්‍යාව දෙන්නෙක්ව නවකද පන්තියර්ථේ අත්අඩංගු කරන් තිබ්බා. තාත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගන්නාවක් එක්ක දුරකතන ඇමතුමකින් ඔය ඇඳුම නංගි ඇඳන් ඉන්න එපයි කියලා කිව්වේ ඒ ශිෂ්‍යාව එමයි කියලා තිබ්බේ. ඉතින් මාස 3ක් මාර හිරගෙදර රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා තිබ්බා. මේක දුරකතන ඇමතුමක්. හැබැයි ඒ විශ්වවිද්‍යාල පරිපාලනයේ පොලිසිය ඍජු බලපෑම් කළා ශිෂ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන විදිය. ඒ නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සම ගණ්ඩනයේදී විශ්වවිද්‍යාල පරිපාලනයේ මීට වඩා ප්‍රවේශම වෙන්න ඕනේ. හැබැයි යාපනයේ විශ්වවිද්‍යාලයේදී සංස්කෘතික අංගයක් නිරූපණය කරපු ශිෂ්‍ය සම්බන්ධයෙන් ඔවුන්ට පහර දීමේදී විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කරන්නේ කොහොමද? ඒ නිසා විශ්වවිද්‍යාල පරිපාලනය බොහොම මධ්‍යස්ථව ශිෂ්‍යව සම්බන්ධ ප්‍රශ්නවලදී මැදිහත් වෙන්න ඕන කියන කාරණේ පෙන්වා දෙමින් විශේෂයෙන්ම අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ එහෙමයි. අධ්‍යාපන ශාස්ත්‍රයේ තවදුරටත් මේ රටේ විශ්වවිද්‍යාල වර නොලබන අතිවිශාල බහුතර ශිෂ්‍ය ප්‍රමාණයක් ඉන්නවා. අපි දන්නවා අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම චක්‍රලේඛනයක් නිකුත් කරනවා. මේ තියෙන චක්‍රලේඛනේ බාහිර උපාධි සඳහා බඳවා ගන්න ශිෂ්‍ය ප්‍රමාණය අඩු කරන්න කියලා. එක පැත්තකින් පෙන්නනවා විශ්වවිද්‍යාල ගන්න ප්‍රමාණය 2000කින් වැඩි කරනවායි කියලා. ඒ වුණාට බාහිර උපා සඳහා ලියාපදිංචි වෙන ශිෂ්‍ය ප්‍රමාණය අඩු කිරීම සඳහා වූ චක්‍රලේඛන නිකුත් කරනවා. ඒ නිසා අතිමහත් උසස් පෙළ සමත් වෙන තමුන්ගේ උපාධි සිහිණියක් තියෙන රජයේ රැකියාවක් තියෙන යම් වෘත්තියකට පිවිසීමේ ඉලක්කයක් තියෙන මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වෙන්න බැරි විශාල පිරිසකට ඒ බලාපොරොත්තු අහිමි වෙනවා. ඒ නිසා මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන්න ඕනේ. ඒකට ප්‍රායෝගිකව ඇතුළු තියෙනවා අපි දන්නවා. අලුත් ක්‍රමවේදයක් ගොඩනගන්න ඕනේ. ඒ ඔස්සේ අපේ රටේ අධ්‍යාපනයේ සංවර්ධනය කිරීම සඳහා කැපවීමේ කියන ආයතනය කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියන් දෙනවා.
ගරු ජේසි අලවතර,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අද දිනේ ඉතාමත් වැදගත් මෙම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාලවල වැඩ කරන ඒ උදවියට විශේෂයෙන්ම අවයස අවුරුදු 60 දක්වා එයාලගේ
මිලාවේ ගරු ශ්‍රේහන් සේමසිංහ මහත්මයා මුලසුන ගන්න.
කතා කරන්න
ගරු මුලසුන වන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල වැඩ කරන කාර්ය මණ්ඩලයේ සේවා කාලයේ වසර 60 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවේදී මේ ඉතාමත් වැදගත් යෝජනාව විශේෂයෙන්ම අපි අමාත්‍යතුමාට අපේ ස්තුතිය පුද කරන්න ඕනි. මොකද මේ වන විට විශේෂයෙන්ම අවුරුදු 55 වනම වසරෙන් වසර මේ අයගේ සේවා කාලය දික් කරන්න අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් ඒක 60 දක්වා කැලීම දික් කිරීම තුළ ඒ අපහසුතාවයේ ඒ සේවකයන්ට මගහැරිලා කටයුතු කිරීමට ලැබීම මම හිතන්නේ ඉතාමත් හොඳ අවස්ථාවක් කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ වගේම මේකෙදී අපි දකිනවා විශේෂයෙන්ම අද වෙනකොට අපේ රටේ ආයු කාලය වසර 79 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සේවකයෙකුට විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයක වාගේ ආයතනයක වසර 60ක් තමන්ගේ සේවාව ඉටු කිරීම එතරම් අපහසු කාර්යයක් නොවන බව විශේෂයෙන් මතක් කරන්න ඕන. අද විශ්වවිද්‍යාල ගැන කතා කිරීමේදී අපිට කරුණු කාරණා කීපයක් මම හිතන්නේ ඉදිරිපත් කරන්න තියෙනවා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ උසස් පෙළට ඉදිරිපත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් වසරකට 200,000 ගාණක් ඉදිරිපත් වෙනවා. ඉතින් මේකෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබනවා විශේෂයෙන්ම 150,000කට ආසන්න ප්‍රමාණයක්. නමුත් විශ්වවිද්‍යාලට අපේ රටේ තියෙන විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළු කරගන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ 25,000ක් වාගේ 100% ගාන වැළව 15%කට වඩා පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක් තමයි ඒ අවස්ථාව උදා කරගන්නේ. ඉතින් මෙන්න මේකෙදී අපි කල්පනා කරන්න ඕනි විශේෂයෙන්ම 80%කට වැඩි ප්‍රමාණයක් අද සුදුසුකම් ලබලා විශ්වවිද්‍යාලට ඇතුළු වෙන්න බැරුව ඒ අධ්‍යාපන බලාපොරොත්තු තියාගෙන ඒ දරුවන්ට එහෙම නැත්නම් ඒ ශිෂ්‍යයන්ට එතනින් එහාට යන මොන මාර්ගයද කියන ගැන අපි විශේෂයෙන් කල්පනා කරන්න ඕනේ. අපි දකිනවා අද නොයෙකුත් පාවිච්චිලික උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක අපි කියන්නේ පාවිච්චිලික අංශයේ මේ සඳහා කටයුතු කිරීම අපි වරදක් හැටියට සලකන්නේ නැහැ. නමුත් මේවා නියමානුකූල ප්‍රමිතියකින් යුතුව කටයුතු කරනවාද කියන එක මොකද විශාල වශයෙන් ආයතන ගණනාවක් ඇති වෙලා තියෙනවා. ඒවා නියම ප්‍රමිතියකට ඒ කටයුතු ඉටු කිරීම මම හිතන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉතාමත් උනන්දුවෙන් මේ කටයුත්ත කරන කාලේ හොඳටම ඇවිල්ලා තියෙනවා කියන එක මම මතක් කරන්න ඕනේ. ඒ වගේම අද මේ විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙන ශිෂ්‍යයන් ගත්තාම අපිට වෙනත් උපාධි සඳහා නොයෙකුත් ආයතන ගණනාවක් උපාධි ලබා දීම සඳහා ඉදිරිපත් වෙලා තියෙන පෞද්ගලික අංශයෙන් නමුත් මේ වෛද්‍ය වෛද්‍යවරු හැටියට වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීමට නොහැකිනේ දරුවන්ට තමයි මම හිතන්නේ විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේකේදී සයිටම්ද එහෙම නැත්නම් වෙනත් ආයතනද කියන එක නෙමෙයි ඒ අයටත් අවස්ථාවක් අපි ලබා දෙන්න ඕනි. මොකද අද විශාල ප්‍රමාණයක් දරුවන් එහෙම නැත්නම් දෙමව්පියන් අසරණ භාවයට පත් වෙලා තියෙනවා. මේ සුදුසුකම් ලබාගෙන තියෙන උදවියට විශේෂයෙන්ම අද අපේ අල්ලපුරට ඉන්දියාව වගේ රටවල් වලට ගිහිල්ලා වෛද්‍ය උපාධිය ගන්නවා, චීනෙට ගිහිල්ලා වෛද්‍ය උපාධිය ගන්නවා, බංග්ලාදේශ වගේ රටවල් වලට ගිහිල්ලා සමහර අය අපහසුතාව ගණනාවකට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම අපේ රට තුල මේ වෛද්‍ය විද්‍යාල වලට රජයේ වෛද්‍ය විද්‍යාලවලට ගන්න ප්‍රමාණය වැඩි කර ගැනීමට මම හිතන්නේ අපි කටයුතු කරනා වගේම ඒ අවස්ථාවන් පෞද්ගලික අංශෙත් ඒ අවස්ථාවන් ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිලක් සකස් කිරීම මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපේ දෙමව්පියන්ගේ දරුවන් විදේශ රටකට ගිහිල්ලා විශේෂයෙන්ම අපේ රටේ මුදල් විදේශ විනිමය අපිට යොදවන්න වෙනවා. ඉතින් ඒ කරුණු කාරණා දිහා බැලුවාම අපේ රට තුල මේ උසස් අධ්‍යාපනය අපිට ඉස්සරහට ගෙනල්ලා විශේෂයෙන්ම ඒක ඉතාමත් හොඳ අපේ රටට ලාභයක් ලබා ගන්න පුළුවන් වැඩපිළිලක් හැටියට ක්‍රියාත්මක කරනවා නම් විශ්වවිද්‍යාල පද්ධතිය විශේෂයෙන්ම මම ඉතාමත් වැදගත් කොට සලකනවා. ඒ වගේම මම මතක් කරන්න ඕනි අපි පාටලි ඇමතිතුමා මතක් කරා රජයේ විශ්වවිද්‍යාල වලට මේ සුසුකම් තියෙන දරුවන් විශේෂයෙන් මුදල් ගෙවලා ඇතුල් වීමේ අවස්ථාව අපි 100% ප්‍රමාණයක් ලබා දුන්නොත් මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යෑමේදී බලපාන ඒ මුදල් ප්‍රශ්නේ එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්න වලත් එකෙන් විසඳුම් ලැබෙනවා කියන එකත් මම ඉතාමත් ඕනකම මතක් කරන්න ඕනේ. ඒ වගේම උසස් අධ්‍යාපන ඇමතිතුමාට මතක් කරන්න ඕනි වායඹ පළාතට වෛද්‍ය විද්‍යාලයක් සම්බන්ධයෙන් අපි දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මම පළාත් සභාව නියෝජනය කරන වෙලාවේදීත් අපි ඉල්ලීම් කළා තියෙනවා. විශේෂයෙන් මේක ඉතාමත් සුසු වායඹ පළාත ගැන අද අධ්‍යාපනය අතින් ඉතාමත් ඉහළට ඇවිල්ලා තියෙන ප්‍රදේශයක්. වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාවයේ වායඹට ඉතාමත් දැනෙන වෙලාවක්. ඒ වගේම අපි ගත්තොත් පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ ඉඳලා විශේෂයෙන්ම මහාචාර්යවරුන්ට ඒ සියලු දෙනාට පැමිණෙන්න අපි ගත්තොත් කුරුණෑගලට ශිෂ්‍යන් රෝහල තියෙනවා. කුරුණෑගල එන්න යන්නේ විනාඩි 25ක් පැය ගානක් කෙටි කාලයක්. ඉතින් ඒ නිසා සමහර වෛද්‍ය විද්‍යාල අපි දකිනවා සමහර පළාත්වල ඇති කරලා තිබුණත් ඒවට අවශ්‍ය මහාචාර්යවරු ආචාර්යවරු අඩුපාඩුකම් අපි දැකලා තියෙනවා. නමුත් වායඹ පළාත්වල කුරුණෑගල ප්‍රදේශයේ මෙවැනි අවස්ථාවක් ලබා දුන්නොත් මම හිතන්නේ ඒ හැම දෙයකින්ම අවශ්‍ය වටා පිටාව ඒ ප්‍රදේශයේ විශේෂයෙන්ම පේරාදෙණිය ඉඳලා එන්න යන වෙලාවත් එක්ක බැලුවාම ඒ මහාචාර්යවරුන්ට ඇවිල්ලා ඒ කුරුණෑගල වෛද්‍ය විද්‍යාලයේ ඉගැන්වීම කරන්න ඉතාමත් පහසු වෙනවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනි. එහෙමනම් විශේෂයෙන්ම අමාත්‍යතුමාගේ ප්‍රයත්නේ අපි අගය කරමින් එතුමාට මේ අපේ රටේ තියෙන උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ තියෙන ගැටලු සාකච්ඡා කරලා විශේෂයෙන්ම අපේ දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේදී කිසිම කෙනෙකුට අසාධාරණ නොවී විශේෂයෙන්ම මේ සුසුකම් ලබලා තියෙන උදවියට ඒ අයට විශේෂ විශ්වවිද්‍යාල ඇතුල් වීමට තියෙන හැකියාව අඩු වෙලා තියෙනවා. විශේෂ තියෙන පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා ඒ අයටත් අවස්ථාව ලබා දීමට පෞද්ගලික අංශයත් එකතු කරගෙන මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා නම් ඉතාමත් වැදගත් කියන එක මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.